හොඳයි සාදු. 2023 වසරේ 8 වෙනි මාසේ 30 වෙනිදා නිකිණි පුරපසළොස්වක පොහෝ දවසේ වස්සාන මාසේ පෙරවස් සමාදන් වෙන්න බැරි වුණු භික්ෂුන් වහන්සේලාට පසුවස් සමාදන් වීමට පුළුවන් අවසාන පොහෝ දිනේ හැටියටත් ඒ වගේම ශාසන ඉතිහාසයේ ඉතාම වැදගත් කාර්යයක් සිද්ධ වෙච්ච බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ සිදු වුණු ප්‍රථම ධර්ම සංගායනාව සිහිපත් කරමින් ඒ වගේම 25 වසක් නොකඩවාම අචල ගෞරවයකින් සද්ධාවකින් ලෞතරා බුදුරජාණන් වහන්සේ උදෙසා ඒ උපස්ථාන කටයුතු සිද්ධ කරපු ආනන්ද හාමුදුරන් වහන්සේගේ මහරහත් භාවය ලැබීමේ දිනයේ හැටියටත් මේ දිනය සලකනවා. ඒ වගේම ලලාට ධාතුන් වහන්සේ තැන්පත් කරලා ඒ සේරුවාවිල චෛත්‍ය රාජානන් වහන්සේ ආදිය නිර්මාණය කිරීමේ ආරම්භක දිනයේ හැටියටත් සිහිපත් කරමින් ශාසනික ඉතිහාසයේ තාම වැදගත් කරුණු කාරණා රාශියක් සිහිපත් වෙනවා. ඒ හැමදේම සිහිපත් කරගෙන මෙතන් පටන් උතුම් වූ බුද්ධ රත්නයට, උතුම් වූ ධර්ම රත්නයට, උතුම් වූ ආර්ය මහා සංඝ රත්නයට මාගේ සිත කය වචනය පූජා කරමි. පූජාම වේවා. ඊට පස්සේ පින්නතුනි, දැන් අපි හිතනවා බුද්ධ හාමුදුරුවන්ට පූජා වුණු හිත. හේ හිතෙන් එහෙනම් නරක දේවල් හිතන්න බෑ. බුදු හාමුදුරුවන්ටනේ පූජා වෙලා තියෙන්නේ නේද? ධර්මයට තමයි පූජා වෙලා තියෙන්නේ. ධර්ම අවබෝධය පිණිසයි පේවිලා කැපවෙලා සිටින්නේ පින්නතුනි. එහෙනම් ඒ හිත තවදුරටත් මගේ කියලා අයිති කරගෙන ඉන්න බෑ. දැන් පූජා කළයි තියෙන්නේ. දැන් බලන්න අර බොරුවට අපි පූජා වේවා කියලා තාම අල්ලගෙනද ඉන්නේ කියලා. ඒක බොරුවට නෙමෙයි, ඇත්තටම පූජා කරන්න ඕන. අපේ වචනය, අපේ සිත, අපේ මුළු පැවැත්මම පූජා කරලා තියෙන්නේ. එහෙනම් දැන් අපිට අපේ මමත්වෙන් වැඩ කරන්න බෑ. එහෙමනම් ධම්මචාරී සුඛං සේති අස්මින් ලෝකේ පරම්පිච කිව්වා වගේ දැන් ධර්මයට පූජා වෙච්ච හිත, ධර්මයට පූජා වෙච්ච වචනය, ධර්මයට පූජා වෙච්ච ආත්මයම ධම්මචාරී. තේරුණා නේද? ධර්මචාරී පිනතුනේ. බුදුරජාණන් වහන්සේගේ මාර්ගයේ තියෙන ධර්මචාරී. බ්‍රාහ්මණ වංශිකයන්ට තමයි තිබුණේ බ්‍රහ්මචාරී. ඒගොල්ලෝ කරන්නේ බ්‍රහ්මයාගේ හැසිරීම අනුගමනය කරනවා. අපි ධම්මචාරී, ධර්මය තුළ පිහිටන්න ඕන. එහෙමනම් ධර්මය තුළම පුරුදු පුහුණු වෙන්න දැන් හිත පූජා කරලා තියෙන කියලා කල්පනාවෙන්ම සිහි ඇතුවම කටයුතු කරන්න ඕන. ඔබේ සිත පිහිටා තියෙන්නේ ධර්මයේ තුලද, එහෙම නැත්නම් මමත්වයේ තුලද? හොඳට පරීක්ෂා කරලා බලන්න. මම ස්ත්‍රියක්, පුරුෂයෙක්, කෙනෙක්, පුජ්‍යලයෙක්, ආත්මයක්, සත්වයෙක් වශයෙන් ගන්නාලද ස්වභාවයෙන්ද? එහෙම නැත්නම් ධර්මයේ තුලද තමන්ගේ සිත පිහිටලා තියෙන්නේ? ඔය පියන වහන්න
මේක කැමරාව තව.
ඉතින් මේ දේවලුත් හැමදේම සිද්ධ කරගනිමින් සිද්ධ කරන්නේත් ඉතින් පින්නතුන් උදෙසාම තමයි. එහෙම කළා තියෙන නිසා න්‍යාය දේශනයක් බලන්නේ නේද? ඔයි ලොකු දේවල් තියෙනවා. ඉතින් ඔය හැම දෙයක්ම නැත්තම් ස්වාමින් වහන්සේලාට දානි වළඳන්න විතරයි පුළුවන් කියලා නේ තිබ්බේ නේද? ඉතින් අපි හැමදේම අපිට හැකියාව තියෙන්න ඕන, ඒක දැනුම තියෙන්න ඕන. ඒවත් එක්ක ගොඩනැගිලා සාසනික මෙහෙවරයට ඒක යොදවා ගන්න ඕන. එතකොට ඒක ධර්මයට, ඒ තමන්ගේ සේවාව ධර්මයට යොමු කරගත්ත වෙනවා. අපි ඒ නිසා ඒක ගැන කිසිදු මං හිතන්නේ නුවණක් තියෙන කෙනෙකුට අපහැදෙන්න කාරණයක් වෙන්නේ නැහැ. මොකද ඒක ධර්මයේ වෙනුවෙන් අපි කරන කාරණයක් කියලා ඒක තේරුම් ගත්තා. අපි වෙඩින් වීඩියෝ කරන්න යන්නේ නැහැ නේ. අපි බණ ටිකනේ අපි හදාගන්නේ. වෙනතුන් හිතන්නේ මේක කොහේ හරි හයර් එහෙම කරලා ගෙනහොත් එහෙම කීයක් විතර ගෙවන්න වෙනවද කියලාද හිතන්නේ? නේ විශාල ගානක් ගෙවන්න සිද්ධ වෙන එක මහත්මේ පුදුම වෙලා ඇහුවා, ඔබ වහන්සේ මේ කොහොමද හැමදාම මේ දේ කරන්නේ කියලා. මොකද එතුමගේ එක වීඩියෝ එකක් හදන් ලක්ෂ දෙකක් ඉල්ලලා. ඉතින් ඒක නිසා මේ දේවල් සිද්ධ කරන්නේ අනාගතය වෙනුවෙනුත් සියලු දෙනාගේම යහපත උදෙසා. ඉතින් පින්තුනි මෙතන දේශනයක් කරන්නවත් මට අවශ්‍ය නැහැ. ඔබ දේශනයක් අහන් ඉන්න අවශ්‍යත් නැහැ. අපිට අපි ළඟ තියෙන හැබෑ ප්‍රශ්නයක් තියෙනවා නම් අන්න ඒක විසඳ ගන්න ඕන. ඇයි? අපි දුක් විඳින්න අකමැති පිරිස. සැප විඳින්න කැමති අය. කොබලන් සැප විඳින්න අකමැති අය අත උස්සන්න බලන්න. නැහැ. ලොකු වැරැද්දක් කරනවා අපේ උදවිය ධර්මයේ කියවද්දී සිද්ධාර්ථ කුමාරය සැප සම්පත් අතහැරලා වනගත වුණා. ඒක එහෙම දේවල් කියන්නේ පින්නොතුනි අඳ බාල මෝඩ මිනිස්සු. හොඳට කාල නැති, හොඳට බීල නැති, හොඳට ජීවිතේ විඳල නැති අය තමයි ඔහොම දේවල් කියන්නේ. මම කියන්නේ සිද්ධාර්ථයන් සියලු දුක් අත්හැරවන ගත වුණා කියලා. ඔබ එකඟයිද ඒකට? සිද්ධාර්ථයන් සැප සම්පත් අත්හැරලා නෙමෙයි වනගත වුණේ, සියලු දුක් අත්හැරලා. මෙන්න මෙතනින්ම තමන්ගේ ඔළුව හදාගත්තොත් බුද්ධ ශාසනය කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න පුළුවන්. බුද්ධ ශාසනය කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න පුළුවන්. සියලු දුක් අත්හැරලා ගියේ. එහෙනම් සමාජය ගැන කතා කරලා වැඩක් නැහැ. එහෙම ගැන කතා කරන්න ගියොත් සෑහෙන දේවල් තියෙනවා. අපි ගැන කතා කරමු. අපි ඉන්න තැන ඉඳලා තව ඉස්සරහට වර්ධනය වෙන්නේ කොහොමද කියලා අපි කල්පනා කරලා බලමු පින්නතුනි. හරි. අපි හොයන්නේ නිවන් සැප. සබ්බ රසෝ ධම්ම රසෝ ජිනාති. සියලු රසයන් වලට වඩා ධර්ම රසය උතුම්. නිබ්බානම් පරමං සුඛං. මේ ලෝකේ තියෙන යම් සුඛයක් තියනවාද, යම් සැපයක් තියනවාද, පරම උත්තරම දෙයක් තියනවාද, ඒ සැපේ මොකද්ද? නිවන. පින්තුරි ද්වේෂ ගින්නෙන් දැවුනේද නැද්ද? රාග ගින්නෙන් දැවුනේද නැද්ද? මෝහ ගින්නෙන් දැවුනේද නැද්ද? සමාජයේ ජීවිතය. ඒත් මිනිස්සු හිතන්නේ මේ ද්වේෂය කියන්නේ සපයි කියලා. රාගය කියන්නේ සපයි කියලා. මෝහය කියන්නේ සපයි කියලා. ඒක තමයි පින්නතුනි අසාරේ සාරමතිනෝ සාරේ චාසාර දස්සිනෝ. අසරු දේවල් නිසරුයි කියලා හිතනෝ, නිසරු දේවල් සරුයි කියලා හිතනෝ. එවැනි සමාජයකට බුදුහාමුදුරු මඟ පෙන්නවා. සාරංච සාරතෝ ඤත්වා අසාරංච අසාරතෝ. අසුරු දේ අසුරු විදියටම දකින්න, නිසරු දේ නිසරු විදියටම දකින්න කියලා. එහෙමනම් මේ පින්නතුන් කාලා බීලා ඇඳලා පැලඳලා ලෝකෙ වටේ සංචාරය කරලා මේ ලෝකේ නම් ඇති දෙයක් නැහැ, වෙන ලෝකයකින් දහමක් සෙවිය යුතුයි කියලා තථාගතයන් වහන්සේගේ ධර්මයේ පැත්තට හිත නැමිච්ච අය තමයි මෙතන ඉන්නේ. ලෝකේ තව මොනවා හරි දෙයක් තියෙනවද ලබන්න ජයග්‍රහණය? ලෝකේ නෑ. ලෝකේ කිසිම ජයග්‍රහණයක් ලබන්න නෑ. ඒක හිතෙන් අහලා බලන්න ඕන. හිතට ඌමනාවක් තියෙනවද බලන්න ඕන. එහෙමනම් මේ ලෝකේ දෙයක් නෑ කියලා තේරුම් ගත්තට පස්සේ තමයි ධර්මයෙන් සැනසීම හොයන්නේ. ඉතින් අන්නේ පරමාර්ථයේ තියෙන පින්නතුන් තමයි නිවන් දකින්නේ. තේරුණා නේද? මේ පරමාර්ථයේ තියෙන්න ඕන ධර්මය. එහෙමනම් භෞතිකවාදීත්වයේ තින් ජීවත් වෙනවා වැඩ කරගෙන යන්න ඕන තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන්. ඒකත් එක්ක මේක ගලපවා ගන්න එපා. මේක මේ හිතේ සම්බන්ධයේ ප්‍රශ්නයක්. භෞතිකවාදී වෙනස් කිරීම කරන්න නෙමෙයි ධර්මයෙන් උගන්වන්නේ, හිත වෙනස් කරන්න. නැත්තම් වැඩට යන එක නතර කරලා ගෙදර නතර වෙයි නේද? එහෙම නෙමෙයි. මේ කතා කරන්නේ හිත වෙනස් කරගන්න මිසත් වැඩ වෙනස් කරන්න නෙමෙයි. එකයි බුදුහාමුදුරු සචිත්ත පරියෝ දපණං කියලා කිව්වේ. අපේ උදවිය හිත වෙනස් කරගන්න නැතුව හැමදේම වෙනස් කරගෙන ජීවත් වෙනවා. නේද? බුද්ධහමිට ඇවිල්ලා හැමදේම වෙනස් කරගෙන ජීවත් වෙනවා, හිත වෙනස් කරගන්නේ නැහැ. පිළිවෙත් හරි හොඳයි, වචන හරි හොඳයි, හිත වෙනස් වෙලා නැහැ. අපි කියන්නේ හිත වෙනස් කරගන්න අනිත් දේවල් ඒ දහමට අනුව වෙනස් විය යුතු දෙයක් තියෙනවා නම් වෙනස් වේවි. ඊට පස්සේ සෝබා දහමටයි බාර දෙන්නේ. ඇත්තෙන්ම මේ උත්සාහ කරන්න පින්නතුනේ ඔබ සෝබා දහමට බාර දෙන්න. ඔබ ඔබට අයිති කරගෙන ඉන්න එක බිඳලා ඔබේ සැබෑම අයිතිකාරයා ඉන්නේ කොතනද කියලා පෙන්නලා ඔබව සෝබා දහමට බාර දෙන්නයි හදන්නේ. ඔබ කැමතිද බාර වෙන්න? අකමැති වුණයි කියලා පිනතුනේ බාහිර නොවී ඉන්න හම්බ වෙන්නේ නැහැ. මොකද සැබෑ අයිතිකාරයා සෝබාධාම. ඉතින් ඒ සෝබාධාමට සමහර ආගම් මං හිතන්නේ අදහස් කරන්නේ නැති දෙවියන් වහන්සේ කියලා, බ්‍රහ්මය කියලා. ඉතින් වරදක් නැහැ. ඒ සෝබාධාම. ඒ සෝබාධාමේ අපූර්ව ක්‍රියාවලිය හිතාගන්න බෑ. හැබැයි ඒක පුජ්‍යලාරූඪ කරගත්තට පස්සේ මිත්‍යා දෘෂ්ටියක් වුණා. පුජ්‍යලාරූඪ කරගන්නේ නැතුව ඒක ගත්තනම් ආන්න සම්මාදිට්ඨියක් වෙනවා. කවුරු හරි පුජ්‍යලෙක් ඉන්නව අහගෙන බලාගෙන ඉන්න කියලා හිතුවොත් එහෙම එතන මිත්‍යා දෘෂ්ටිය නිර්මාණය වෙනවා. එහෙම නැත්නම් ඒක සම්මාදිට්ඨිකයි. මුළු මහත් විශ්වයම ස්වභාව ධර්මය. ඔබ කැමති ඔබට ඔබ අයිති කරගෙන ඉන්නද, අයිති කියලා හිතන්නද? එහෙම නැත්නම් ඔබට ඔබ අයිති නැති බවත් ඔබ අයිති කර නොගෙන සිටින්නටද ඔබ කැමති කියලා බලන්න මේ මොහොතේ ඔබේ සිට. ඔබ ඔබට අයිති කරගෙන සිටින්නේ නැත්නම් ඔබ හරි සැහැල්ලුවෙන් ඉන්නවා ඇති මේ මොහොතේ. ඔබට ඔබ අයිති කරගෙන ඉන්නවනම් හිසේ මල්ලක් දරාගෙන ඉන්නවා වාගේ. කතා කරත් නිකන් හිසේ මල්ලක් තියාගෙන, ඇවිදගෙන ගියත් හිසේ මල්ලක් තියාගෙන නේද? එතකොට තථාගතයන් වහන්සේගේ ධර්ම අවබෝධය ලැබන උදවිය කොහොමද ප්‍රකාශ කරේ? ස්වාමීනි, හිසේ තිබුණු මල්ල බිමින් තිබ්බා වාගේ සැහැල්ලුව. ඒ උදාහරණය හරි පුදුමයි, හරි වටිනවා. අඳුරේ හිටපු කෙනෙකුට පහනක් දැල්ලුවා වගේ, මම්මුලාවෙකට මග පෙන්නවා වගේ මගේ ඇස් දෙක ඇරුණා. ඔබට තියෙන්නේ පුජ්‍ය ලැසද්ද, විශ්වීය ලැසද්ද? පුජ්‍ය ලැස කියන්නේ ස්ත්‍රිය පුරුෂය මම වෙමි කියන ඇස. මම කියන රාමුවක් හදාගෙන තියෙනවා. පිනතුනේ අපි මිනිස්සුන්ගේ ගෙවල් වලට ගියාම ඒගොල්ලන්ගේ තියෙනවා උපාධි ෆොටෝ එකක් තියෙනවා රාමු කරපු, මගුල් ෆොටෝ එකක් තියෙනවා රාමු කරපු. ඔහොම වගේම ජීවන ජීවිත ෆොටෝ එකකුත් තියෙනවා මිනිස්යාගේ. self image කියන්නේ ඒ ජීවන ෆොටෝ එකක් තියෙනවා විදියටම රාමු කරලා ගහලා. තමන්ගේ හිතේ ඇතුලේ සහ තමන්ගේ දැක්ම තුල ඇතුලේ තමයි මේ ප්‍රේම එක තියෙන්නේ. එනිසා ඔය ප්‍රේම එක බිඳලා දුරු කරලා දානවා. ප්‍රේම්ලස් වෙනවා. මොකදද අපි රාමුන් අතර හිර වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබ දිහා ඔබ බලන්න, ඔබ තාම රාමුවක් ඇතුළද වාසය කරන්න කියලා. ඉන්නවනම් ඒව බිඳ ගන්න එක තමන්ගේ වගකීම. සමහර අයට තේරෙන්නේ නැහැ තමන්ගේ හිත ඇතුළේ තියෙන දේක් වෙනස් කරගන්න. එතකොට ඒකට කියන්නේ මොකද්ද? මෝහය. සමහර අයට තේරෙන්නේ නැහැ හිත ඇතුළේ තියෙන දේක් තේරුම් ගන්න. ඒකට කියන්නේ මෝහය. ඒකට කමන්නේ හිත ඇතුළේ තියෙන දේක් තේරුම් ගන්න බැරි අය ඉන්නේ අපේ බුදුදහමේ. නමුත් වෙනත් ආගම්වල ඉන්නවා හිත කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැති අය. මයින්ඩ් එක කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ. එහෙමකක් තියෙනවද කියලා තැනවා. ඔහේ ජීවත් වෙනවා, කනවා, බොනවා, වේගෙට දුවනවා, සල්ලි හම්බ කරනවා, ජීවත් වෙනවා. මයින්ඩ් එකක් දන්නේම නැහැ. ඉතින් අපේ උදවිය හොඳයි. තේරෙනා නේද? අපේ උදවිය හොඳයි. එහෙමනම් මේ හිත පිළිබඳව තේරුම් ගන්න පින්නතනේ හොඳ සංවේදීතාවයක් තියෙනවා. තේරෙනා නේද? ගැඹුරු සංවේදීතාවයක් තියෙනවා. මමත්වයේ අඩු වෙන්න ඕන. මමත්වයේ බහුල කෙනෙකුට හිත තේරුම් ගන්න බෑ පින්නතුනේ. ඔහු තමන්ගේ පරමාර්ථහ අරමුණු මුල් කරගෙන දුවන කෙනෙක්. මමත්වයේ වැඩි මනුස්සයා. මමත්වයේ දුරු කරන මනුස්සයා තමයි බොහෝම සැහැල්ලුවෙන්, බොහෝම නිදහසේ මනස අතහැරලා මනස පරීක්ෂා කරලා බලන්නේ. අපි වචන දහස් ගාණක් පාවිච්චි කරලා දේශනයක් පවත්වනවා. ඔබත් වචන දහස් ගාණකට ඇහුම්කම් දෙනවා. මොනවද මේ ඇහුම්කම් දීම තුළ සහ මේ දේශනා තුළ ඇත්තේ? සියල්ලම එකම සබාදහමත් බවත්, ඒ කිසිවක් මම මගේ ආත්මය කොටගත නොහැකි බවත් යථාර්ථයයි කියා දෙන්නේ. යමක් අනිත්‍ය නම් යමක් දුක නම් යමක් අනාත්ම නම් අතහැර දමන්න. ඊළඟට පිනතුනේ නිත්‍ය මංගල පරම සුන්දර තැනට එනවා. එවනම් මේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන එක තියෙන්නේ කොහෙද? ලෝකේ. නිත්‍ය මංගල පරම සුන්දර තැන තියෙන්නේ කොහෙද? ලෝකෝත්තර. ලෝකෝත්තරත්වයේ දකින්න පුළුවන් ඇසක්, පුළුවන් ඉන්ද්‍රියක් අප සතුව නැහැ. හැබැයි අපිට එකම සුදුසුකමක් ඇති කරගන්න පුළුවන්. ඒ ඉන්ද්‍රියන් අතහැරීමෙන් අපට එතනට පාවී යන්න පුළුවන්. නිදහස් වී යන්න පුළුවන් ඉන්ද්‍රියන් අතහැරීමෙන්. දැන් පිනතුරේ නිර්වාණ ධාතුව අරගෙන බුදුරජාණන් වහන්සේ නමක් ඉස්සරහට වැඩම කරලා ඉන්නවා. අපි හිතමු මේ නිර්වාණ ධාතුව පිළිගන්න නම් ඔබේ ওই තියෙන සඩායතන ඔබ අත්හරින්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. එහෙමනම් බුදුරජාණන් වහන්සේ අභිමුවට යන්න ඕන. මේ ඉන්ද්‍රියන් හයම අතහැරලා දාලා ආන්න යාපිනතුනේ ලෝකෝත්තර භූමියටත් ආර්ය භූමියටත් නිර්වාණ භූමියටත් ඇතුල් වෙනවා. ඉන්ද්‍රියන් හයෙන් නිවන් දකින්න බෑ. ඉන්ද්‍රියන් හය තියාගෙන සමහර අය කියනවා මට ඉස්සෙල්ල පෙන්නන්න මම පස්සේ ගන්නම් කියලා. එහෙම බෑ. සාමාන්‍ය භාණ්ඩ නම් එහෙම නෙනේ. භාණ්ඩේ ඉස්සෙල්ල පරීක්ෂා කරලා තමයි ගන්නවද නැද්ද කියලා තීරණය කරලා ගන්නෙ. නිර්වාණ ධාතුව එහෙම කරන්න බෑ. ඉතින් එහෙමනම් මේක තේරුමක් නැහැ නේ කියලා හිතන්න පුළුවන්. හැබැයි මෙහෙම එකක් තියෙනවා. තමන් ඉන්න පැත්තේ මේ ඉන්ද්‍රියන් හයෙම දුකට පිහිටක් නැහැ, පිළිසරණක් නැහැ. දුකටමයි වැටෙන්නේ, දුකටමයි ඇදගෙන යන්නේ කියලා දැක්කොත් මේක අතහැර දාන්න පුළුවන්. කොහොමත් එකයිනේ කියලා අතහැර දාලා අර සම්මා දිට්ඨික ඇස හෙවත් ස්වභාවික ඇස මතු කර ගන්න පුළුවන්. සිද්ධාර්ථ ආනන්ගේ කාලේ ඇස් තිබිලා නැහැ. ධර්ම චක්ෂුසේ පහළ වෙන මොහොතේදීම තමයි ඒ බුද්ධත්වයේ සමගය පිනතුනේ ඇස් පහළ වුණේ. චක්කුං උදපාදී, මට ඇස පහළ වුණා. ඇස පහළ වුණා උදානියක්. ආලෝක උදපාදී, මට ලෝකයෙන් පැහැදිලි වුණා. මට ඥානෙ පහළ වුණා. එහෙනම් ඔබට ඔබ පුහුදුන් නම් ඔබට තාමත් ඇස පහළ වී නැහැ. ඔබ පුහුදුන් නම් ඔබට තාමත් ඇස පහළ වී නැහැ. මොන ඇසද පහළ වෙලා නැත්තේ? සම්මයක් ඇස පහළ වෙලා නැහැ. ලෝකෝත්තර ඇස පහළ වෙලා නැහැ. විමුක්ති ඇස, විමුක්ති ඥාන දර්ශන නැමැති ඒ ඇස පහළ වෙලා නැහැ. එහෙමනම් තියෙන ඇස මොකද්ද? මිත්‍යා දෘෂ්ටියෙන් පිරුණු පුජ්ජල ඇස, මමත්වයේ ඇස. ඉස්සර පින්නතුනි මමත් එහෙමයි. මමත් හරි මමත්වයෙන් හැමදේම දිහා බලන්නේ. මමත්වයෙන් හැමදේම දිහා බලනකොට පින්නතුනේ පුදුම ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ මට තාම දැනෙනවා ඒ කාලෙ විඳපු විදිය. ඇති නැති දේ පිළිබඳව හරියට වරි වෙනවා. සංවේගයටපත් වෙනවා ඇති නැති දේ පිළිබඳව. ඇත්නම් මාන්නයටපත් වෙන එකත් නැත්නම් හීනමානයටපත් වෙන එකත් අපහසුතාවයටපත් වෙන එකත්. ඒ වගේම අනාගත බිය දවස පුරාම තියෙන හැම මොහොතකම තමන්ට මොනවා හරි ලැජ්ජාවක් ඇති වේද, බියක් ඇති වේද, නොසලකිල්ලක් ඇති වේද, පරාද වේද කියන තත්ත්වයක් තියෙනවා පින්නතුනේ. ඉතින් ටිකක් නුවණ තියෙන පිරිමින්ට මේ වේදනාව, මේ පීඩාව, මානසික පීඩාව දිගටම තියෙනවා පින්නතුනේ. හරියට තියෙනවා. පිරිමයාට ඕක හොඳට දැනෙනවා. කාන්තාවට වඩා පොඩ්ඩක් මොළේ වැඩි කියනවනේ. ඒ මොළේ වැඩි නිසා දැනෙනෝ, දැනෙන නිසා බාහිරක පැත්තට දුවල ගිහිල්ලා අඩියක් ගහලා සිය විකල් කරන් ඉන්නවා. ඒක විවහම අර වේගයෙන් එන එක පේන එක නැති වෙලා යනවා. ඊට පස්සේ අර නිද්‍රාවටපත් වුණා වගේ තමයි මතට මත් වෙනවා. ඒ නිසා කාන්තාවන් වැඩිපුරම ධර්මයේ අහන්න පුරුදු වෙනවා. මොකද ධර්මයෙන් සැනසීම ලබා ගන්න, බාරකින් සැනසීම ලබා ගන්න යන්නේ නැතුව. හෙමින් වුණත් වැඩිපුරම සත්‍ය අවබෝධය කරලා තියෙන කාන්තාව. හාව මොනතරම් වේගෙන් දුවනවා වුණත් හාව ගමන යන්නේ නැහැ නිදිනම්. ඉබ්බු හරි හෙමින් හෙමින් ගිහිල්ලා ඒක ලබනවා පින්නතුනේ. ඒක එක සම්මතයකට දාලා තිබ්බට පිරිමින්ට ඥානය වැඩි, තීක්ෂණ බුද්ධිය වැඩි කියලා ඒක එහෙමම වෙන්නේ නැහැ. ඒක සාපේක්ෂිතව දෙපැත්තෙම උදවිය ඉන්නෝ ප්‍රඥාහීන උදවිය. දෙපැත්තෙම ඉන්නෝ. ප්‍රඥාහීන වෙනවා පිනතුනේ විවිධ ආකල්ප හා කෙලෙස් නිසා. ඒ වගේම තවත් දෙයක් තමයි පින්නතුනේ ශරීර දුබලතා නිසා. ශරීර දුබලතා නිසා ඇති වෙන්න පුළුවන් ප්‍රඥා හීනභාවය. කෙසේ වෙතත් අපි සෑම සියලු දෙනාම ආධ්‍යාත්මික සංවර්ධනයකට ගමන් කරන අපි හැම විටම අවදි වෙන්න ඕන. ආධ්‍යාත්මය තුලින් අවදි වෙන්න ඕන. අවදීන් බලන්න ඕන. සමහර උදවිය මතක් කරනවා මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ සියල්ල අතහරින්නලු. ඒ සමහර මෝඩ ගිහි අය ඉන්නවා මේ හාමුදුරු කෙනෙක් වාහනයකින් හරි යනවා දැක්කහම ඔය අතහරින්න උගන්වලා තියෙන බුදුහාමුදුරු මේ හාමුදුරු මේ අතහැරලා යන්නේ කියලා හිතනවා. ඒ පින්නතුනේ ඒ දහමක් නෙමෙයි, ඒක නිකන් ඉරිසියාවක් විතරයි. ඒක මෝඩකමට කියන දේවල්. ඒගොල්ලෝ දන්නේ වර්තමානයේ බුදුහාමුදුරු වැඩ හිටියේ නම් වෙඩිනවදින වාහනවලයි වඩින්නේ කියලා. ඒගොල්ලෝ දන්නේ නැහැ. එවනම් ඒගොල්ලොම තමයි කියන්නේ ඔය ආදේ බුදු වෙලා නැහැ කියලා කියනවා. ඉතින් ඒ නිසා ඒ අඥාන සමාජය, මෝඩ සමාජය කියන පුජ්‍යලය දිහා බැලුවාම හරි, ඒක මුකවත් ඕනේ නැහැ. කියන පුජ්‍යලය දිහා බැලුවාම ඉවරයි. තේරුම් ගන්න පුළුවන් සියල්ලම. බුදුහාමුදුරු අතහැරීමක් ගැන නෙමෙයි කතා කළේ. බුදුහාමුදුරු අත්හරින්න කිව්වේ නෑ. මා ඊටාම හොඳට ඔප්පු කරලා පැහැදිලිවම පෙන්නන අත්හරින්න බුදුරජාණන් වහන්සේ මතක් කරේ නෑ. මොකටද අත්හරින්නේ? අත්හරින්න නම් එයා ඇවිල්ලා මට ඔප්පු කරලා පෙන්නන්න ඕන අයිතියක්. ඔබට අයිතියක් පෙන්වුවොත් මම පිළිගන්නවා අත්හරින්න දේශනා කළා කියලා. අයිතියක් පෙන්වන්න බැරි ලෝකේ අත්හැරීමක් ගැන කතා කරන්නේ කෙසේද? දැන් මෙතන ඉන්නවා නම් කවුරු හරි ඔබට අයිති දෙයක් මට ඔප්පු කරලා පෙන්න. කෙස් ගහක් තරම් දෙයක්, නියපොත්තක් තරම් දෙයක්. පුළුවන් ද අයිතියක් පෙන්වන්න? අයිතියක් පෙන්වන්න බෑ. එහෙනම් ඒ තර්කය බිඳිනවා. අතහැරීමක් දේශනා කරේ නෑ කියලා. මොකද අතහරින්නේ? අයිතියක් නැති ලෝකෙ කොහොමද අතහරින්නේ? හැබැයි අයිතියක් කරගත්තොත් ආන්නේ කවිද්‍යාවක් බව කියලා දෙනවා බුදුදහම. ඒක භෞතිකේ ඉන්නේ මේ අත්හරින්න කියන්නේ ආධ්‍යාත්මය තුලේ. ආධ්‍යාත්මය තුලින් මට අද පහළ වෙච්ච හරි අපූර්ව ධර්මකාරණයක් මේ සමාජයේ මේ මනස සේදෙන්න මේක කියන්න ඕන. උතුම් මාර්ගඵලයකට පත්වෙච්ච කාන්තාවක් බුද්ධ කාලයේදී හැම වසරකම දරුවෙක් බිහි කරනවා. ඒ තමයි විසාකා මහ උපාසිකාව. හැම වසරකම දරුවෙක් බිහි කරනවා. අද කාලේ හිටියොත් එහෙම සෝහාන් මාර්ගඵලයට වත්ච්ච අහවල් කාන්තාව හැම වසරකම දරුවෙක් බිහි කරනවා කිව්වොත් ඔයගොල්ලෝ වට වෙලා මොකද කියන්නේ? ඔච්චර හදන්න එපා කියලා කියනවා අනිවාර්යෙන්. ඒ වගේමත් කියනවා මොන සෝහාන්දර හැම මාතෙම එකක් නැති වෙනකොට එකක් එල්ලගෙන කියලා කියනවා. මොන කයිකතන්දර නොකියයිද කියලා මං අහන්නේ දරුවෝ 16ක් 20ක් විතර නිර්මාණය කරනකොට මොන තරම් දේවල් කියයිද? සෝවාන් තියා පැත්ත බලාතේවත් ගියේ නෑ වගේ කියලා කියයි. ඒක තමයි පින්තුනේ දහමක්, ඥානයක්, දර්ශනයක් නැති ලෝකය. බලන්න ඒ උතුම් කාන්තාව ලස්සනට ඇඳලා පැළඳලා ඉන්නවා, ලස්සනට ධර්මල්ලෝ හදනවා, ලස්සනට දම්පින්කම් කරනවා, ලස්සනට බණ දහම් කියලා දෙනවා, ඈ අර්පදී පන්න ගවිස්සත කියන ඒ ගාථා ධර්මයේ දේශනා කරන්නේත් ඒ විසාකාව. අන්ධකාරයේ තැවීම කෝණු හාසෝ කිමානන්දෝ. ඒ ගාථාව බුදුහාමුදුරන්ගේ ගාථාවක් නෙමෙයි. ඒක විසාකා මහ උපාසිකාව ප්‍රකාශ කරපු ගාථාවක්. ඒක බුදුහාමුදුර අනුමත කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ උතුම් ප්‍රදීපය හොයන්න මොකද්ද බුදුහාමුදුරු කියා දෙන නිර්වාණ ධාතුව කියලා හොයන්න. දැන් මේ ඔබත් සෙලු දෙනාම සිද්ධ කරන්නේ මොකද්ද? ඒ ප්‍රදීපය, ඒ ආලෝකය සොයා යනවා. ඒ ආලෝකය සොයන මොකද්ද මේ ආනන්දහාමුදුරු කියවනවා කියවනවා. ඒ මොකද්ද කියන්නේ? තාවනම් මට තේරුන්නේ නැහැ, වැටහුන්නේ නැහැ. මොකක් හරි එකක් ගැන කියනවා. මම ඒක තේරුම් ගන්න උත්සාහ කරනවා. අන්න ඒකටයි කියන්නේ ප්‍රදීපන්න ගවෙස්සත. ප්‍රදීපේ ගවේෂණය කරන්න නිකන් හිනා වෙවි කාලගත කරමින් ඉන්න එපා කියලායි තමන්ගේ ඉහෙලියන්ට මතක් කරේ. ආකල්පවල අතරමං වෙන්නේ නැතුව, ආකල්පවල ගුලි ගැන්වෙන්නේ නැතුව ඉස්සල්ලාම ධර්මය අවබෝධ කරගන්න. සැල්ලාම දහම අවබෝධ කරගන්න. පස්සේ පුළුවන් ලෝකය පිළිබඳව යම් යම් සංකල්පනාවන් වලට එන්න. ඊට පස්සේ එන සංකල්පනාව ඉතා පැහැදිලි වෙනවා, නිර්වුල් වෙනවා. මොකද හේතුව? තමන් සම්මා දිට්ඨික වීම නිසා. මිත්‍යා දෘෂ්ටික භාවයේ ඉඳලා යම් සංකල්පයක් ගොඩ නැගුවොත් එයා ඒක මිත්‍යා සංකල්පයකට වැටෙනවද නැද්ද? අනිවාර්යෙන් වැටෙනවා පින්නතුනි. ඒසම මිත්‍යා ලෝකයේ ඉඳගෙන මේ ලෝකයට ලබා දෙන මේ විසඳුම් එකක්වත් විසඳුම් නෙමෙයි. තවත් ප්‍රශ්න ගොඩක් විතරයි. හරියට අපේ ජීවිත වගේ නේද? අපිත් විසඳුම් කියලා හිතලා ගත්ත දේවල් අවසානයේ ප්‍රශ්න ගොඩක් වෙලා තමයි නතර වෙන්නේ. ඒ නිසා ඉස්සල්ලාම සම්මාදිට්ඨිය පහල කරගන්න. අන්න එතනින් ලබා ගන්න සංකල්පය කවදාවත් ප්‍රශ්නයක් වෙන එකක් නෑ. ආධ්‍යාත්මික සාංසාරික ප්‍රශ්නයක් වෙන එකක් නෑ. ආධ්‍යාත්මික සුවපත් වූ මිනිසෙක් සිත කියන්න වෙනම බලවේගයක් පින්නතුනේ. ඔබට එසේ දැනෙනවද නැද්ද? ඒක වෙනම බලවේගයක්, තමන්ගේ ආධ්‍යාත්මය තුළ සැරිසරන වෙනම බලවේගයක්, ශක්ති ස්වභාවයක්. ඒක එහෙම දැනෙනවද නැද්ද? ඒක හිර කරනවා, පීඩාවට පත් කරනවා, තමම පෙරලනවා, පෙළනවා. හිතේ එක ස්වરૂපයක් තියෙනවා. හිත මහ පුදුමයි. හිත අපිට අයින් කරගන්න බැරි වෙන්නේ ඒකනේ පින්නතුනේ. හිත අපි කැමති මොනවද, ඒ කැමති දේත් එක්ක සිත පක්ෂපාතී වෙනවා. ඔන්න ඔකයි හිතේ තියෙන අමුතුම මායාකාරී ස්වභාවය. අපි තුල පවතින එයා මොකද්ද කරන්නේ? ආන්න එහෙම තියෙනවා. දැන් සමහර නෝනලා ඉන්නේ, මහත්තයා කැමති මොකද ඕන එකට නෝනත් හාගියාගෙන ඉන්නේ. ඒකට හේතුව මහත්තයත් එක්ක සතුටින් ජීවත් වෙන්නේ. ඒකට හදාගෙන තියෙන්නේ. තේරෙනා නේද? ඒ වගේ තමයි මායාවේ ස්වરૂපයක් තියෙනවා. මනසේ ඒ ස්වરૂපයක් තියෙනවා. ඒ මමත්තේ අපි කැමති මොකටද ඒ පැත්තට යත් වෙනවා. අපි අකමැති මොනවද ඒ පැත්තට යත් වෙනවා. දැන් දෙය විවේචනය කරන්න යන්න බලන්න. මාර්යත් ඇවිල්ලා සපෝට් එක දෙනවා විවේචනයට. අපි ඒක ප්‍රශංසා කරන්න යන්න බලන්න. ඒකටත් එනවා මමත්තේ. අපි බණ අහන්න යන්න බලන්න. ඒත් එනවා. අපි බණට විරුද්ධ වෙන්න බලන්න. ඒත් එනවා. භාවනා කරන්න යන්න බලන්න. මමත්තේ ඒත් ඇවිල්ලා මමත්තයත් භාවනා කරනවා. හැබැයි මමත්තේ නිදහස් වෙන්න උත්සාහ කරොත් එහෙම අන්න එයා විශ්සෙන මොහොත. එයා කියන්නේ මමත් අරගෙන ගිහිල්ලා ඕන එකක්. තේරුණා නේද? මේක ලොකු කතාවක් මේ කියලා දෙන සරලව. මමත් අරගෙන ගිහිල්ලා ඕන එකක්. මම දාලා යන්න බෑ. දාලා ගියෝ? දාලා ගියොත් මන් දීපෝ ඔක්කොම ඕන. මාරේ කියන්නේ එහෙමයි. ඔබට දාලා යන්න බෑ. දාලා යන්න හැදුවොත් මගේ දේවල් ටික මට ඔක්කොම. මගේ දේවල් සියල්ලම ඕන. දැන් මොකද කරන්නේ? කුලී ගෙදර ඉඳලා චණ්ඩිකන් දාලා දැන් එළියට බහින්නයි වෙන්නේ. මාර්යාගේ නිවසේ කුලියට ඉන්නට වැඩිය හොඳයි. මාරයාගේ දේවල් මාරයාට ලබා දීලා මම නිදහස් වෙලා යනවා කියන සිත ගත්ත කෙනාට පමණයි පින්නතුනේ නිදහස් වෙන්න පුළුවන්. මාරයා ඇවිල්ලා කියනවා, ඔය ශරීරය, ඔය ලස්සන ශරීරය ඔක්කොම මගේ. ඔය ඇස් දෙක, කන් දෙක, නාසය, දිව, ශරීරේ මට අයිති. ඔය විඳින සැප දුක කාටද අයිති? මට අයිති කියලා මාරයා කියනවා. දැන් මොකද කරන්නේ? දීලා යන්නයි තියෙන්නේ දැන්. පුළුවන් නම් මේ මොහොතේම දීලා යන්න, නිදහස් වෙන්න. ඉතින් ඔහොම කියවුවහම පින්නතුන වැටික දීලා එළියට බහින්නේ ලොකු වීරයක් තියෙන, ලොකු ශක්තියක් තියෙන කෙනෙක් පමණයි. අනිත් සියලු දෙනාම ආයිත් මාරයට චාප්පුව දාලා චාප්පුවෙන් මාරය යාලු කරගෙන මේ අපි සමගිව වාසය කරමු කියලා ඔව් කොන්දේසියක් ගහගෙන ජීවත් වෙනවා. එහෙමනම් කියයි දැන් ඉතින් ඔයාගේ කියලා හිතාගෙන ජීවත් වෙන්න මේ ඔක්කොම. මොනවද? මේ ගෙදර ඔයාගේ කියලා හිතන් ජීවත් වෙන්න. මාත් එක ෂේප් එකේ ඉන්නවා නම් එහෙමයි. ඔය ඇස ඔයාගේ කියලා හිතන්න. ඔය කන නාසය දිව ශරීරය මනස ඔය වේදනාවල් ඔය සැප දුක ඔව් ඔය ආඩම්බර වෙනේවා මාන්න ඇති වෙනේවා උද්දච්ච වෙනේවා ඉරිසියා කරනේ ඔක්කොම ඔයාගේ කියලා හිතාගෙන ජීවත් වෙන්න මේ ගෙදර ඉඳන් කරන දේවල් නේ. කෙලස්ම තියෙනවනේ 1500ක් ලියලම නේද? නායකම්තුරු ලියලා තියෙනවා. එන කණි චන්දිමල මහා නායක ස්වාමීන් වහන්සේ ලියලා තියෙනවා 1500ක්ම ලියනවා. 1500 නේ ලක්ෂ කෝටි ලක්කෝ ලක්ෂ කෝටි ගානක් එක එක නම් වලින් තියෙනවා. ඉතින් නම් දෙන්නත් බෑ. ඔය නම් දෙන්න පුළුවන් ප්‍රමාණයට දීලා තියෙන්නේ. වචන හොයන්න එපා. මිනිස්යාගේ ළඟ තියෙන අමූතුම ගතිචර්ය අසිත තුළ පහළ වෙන චේතාන්විත ස්වરૂප පින්තුණියේ විවිධ හැඩයන් ගන්න පින්තුණේ. එනවනේ විවිධ හැඩයන් ගන්න තමන්ගේ චරිතයක් තමන්ට තියෙනවා නම් අමුතු චරිත තියෙනවා. ඒ චරිතවලට ඒ චරිත අතහරින්න බෑ. දැන් ගමක ඉන්නව නේද පින්නතුනේ කේලම් කියන චරිත තියෙනවා. ඒ මිනිස්යාගේ වැඩේම කේලම් කියන එක. තව චරිතයක් ඉන්නව මේ ඉරිසියා කරන චරිත. හැම කෙනාටම ඉරිසියා කරනවා. තව චරිතයක් ඉන්නව දාන දෙනවා. හැම කෙනාටම මාත්‍යාගේ පෝසෙකනුත් අරගෙන ගිහිල්ලා වටේ කාටට හරි දන් දෙනවා. ඒ වගේ මහා අමුතු චරිත දිනවා. එකේ නාඩ එක එක විදිහේ චරිත පිහිටනවා. සමහර අය අයට උදව් උපදව කරනවා. සමහර අය අන් අයගෙන් උදව් උපදව ලබා ගන්නවා. සමහර අය මොකවත් නැතුව නිවිහැන ඉල්ලේ ඉන්නවා. කවුරුත් එක්කත් හොඳින් වගේ ඉන්නවා. විවිධ චරිත ස්වරූප තියෙනවා. ඒකට කියනවා ගති ස්වභාවයන්. ඒ ආධ්‍යාත්මික වශයෙන් එහෙමයි වෙනතුරු යම් ගතියක් චරිතයක් තිබුණ නම් ඒ චරිතය අත්හැර ගන්න ඒ ගති අත්හැර ගන්න ගති විමුක්ත වෙන්න සත්‍ය අවබෝධය වෙන්න එවිට ගතියක එළඹගෙන සිටිද්දී උපාදානයේ සිටිද්දී සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. මේ ලෝකේ තියෙන ප්‍රබලම බැඳීම පින්නතුනේ මේ ඉන්ද්‍රයන්ට තියෙන බැඳීම. මම කියනවා පින්නතුන් තමන් බිරිඳට දරුවන්ට සමාජයේ යහළු වේලියන්ට මව්පියන්ට වඩා බැඳීමක් තියෙනවා තමන්ගේ ඉන්ද්‍රයන් වලට තමන්. ඉන්ද්‍රියන් වලට බැඳුනට පස්සේනේ ඒ ඉන්ද්‍රියන් වලින් අනිත් සියලු දෙනා දකින්නෙත් නේද? ඔව්. ඉන්ද්‍රියන් වලට තියෙන බැඳීමක්. ඇයි ඉන්ද්‍රියන් වලට බැඳීමක් එහෙම තියෙන්නේ? ඉන්ද්‍රියන් වලින් තියෙන පින්නතුණි ආකල්පමය වේදනාවක්. ඒකට ඒ වචනේ පාවිච්චි කරා. සුඛ වේදනාව කියන්නේ නැතුව ආකල්පමය වේදනාවක් තියෙනවා. සුඛ වේදනාව කියලා කියන්නේ ඇත්තෙම පින්නතුරු එයා නම් කරගන්න දේ. පින්නතුරු විශ්වාස කරනවද ප්‍රාණඝාතයේ සුඛ වේදනාවක් කරගත්තා ඉන්නවා කියලා? ප්‍රාණඝාතයේ සුඛ වේදනාවක් කර. ඒක අර මේ ගව ඝාතකාගාරයක මිනිස්සෙගේ ලිපියක් කියවද්දි තමයි මට එක ගොඩක් වැටහිලා ගියේ. මේ මිනිස්සයා කියනවා ගවයෙක් දවසට මැරුවේ නැත්නම් එයාට නිකම් ඇඟට මදි වගේ කියලා. හරි නෑ වගේලු දවස. සතෙක් කර මරන්න මොනලු. එයාට කැමතිද කියන්නේ හරි කැමැත්තෙන්ලු යන්නේ එයා. එතකොට බලන්න ප්‍රාණඝාතයේ සුඛ වේදනාවක් කරගෙනනේ. මම ඒක නිසා එතෙන්ට පාවිච්චි කරන ආකල්පමය වේදනාවක් තියෙනවා. ආකල්පමේ වේදනාවක් වෙනවා. එහෙනම් මේ ලෝකේ පව්පවා එයා සුඛ වේදනා කරන සමහර මිනිස්සු ඉන්න බොරු කියන එක රවට්ටනවා කියන එක. එයාට හරි සතුටක් ඒක. දවසට බොරුවක් කියලා මිනිස්සෙක් රවට්ටුවේ නැත්නම් කෑවේ නෑ වගේ අය ඉන්නවා. ඉතින් එයා ආකල්පමේ වේදනාවක් කරගෙන ඒක සුඛ වේදනාවක් කරගෙන. ඒ නිසා බුදුහාමුදුරු සුඛ වේදනාව කියන එක නිරන්තරයෙන්ම පිනක් කියලා කිව්වේ නෑ. පවත් හදා ගන්න සුඛ වේදනාවේ. ඒකට කියනවා ආකල්පමය වේදනාව. පින්කමක් දැකලා එක්කෙනෙක් සැප වේදනාවක් හදා ගන්නවා, තව එක්කෙනෙක් දුක් වේදනාවක් හදා ගන්නවා. දානයක් දෙනෝ දැකලා එක්කෙනෙක් සැප වේදනාවක් හදා ගන්නවා, තව එක්කෙනෙක් දුක් වේදනාවක් හදා ගන්නවා. ධර්මදේශනාවක් අහලා එක්කෙනෙක් සැප වේදනාවක් හදා ගන්නවා, තව එක්කෙනෙක් දුක් වේදනාවක් හදා ගන්නවා. සමහරෝදවිය මේ ත්‍රිවේදනාව ඉක්මවා යනවා. එවන මේ ආකල්පමේ වේදනාවක් තියෙනවා, ඒක තමයි ඇලෙන්නේ. වේදනාව පින්නතුනේ සැප වුණත් දුක වුණත් මොනම හැඩයක් ගත්තත් ඒක පීඩාවක් කියලා අපි තේරුම් ගන්න ඕනේ. තේරුණා නේද? වේදනාව පීඩාවක්. ඒකට ලස්සන උදාහරණයක් ගෙනල්ලා දීලා තියෙන පිනතුනේ නාගසේන මහරහතන් වහන්සේ. මිලින්ද ප්‍රශ්න කියන පොතේදී සුඛ වේදනාවට කිව්වේ අයිස් කැටයක් වගේ. අයිස් කැටයක් මිටි කරගෙන ඉන්න කියන අතෙන්. දුක්ඛ වේදනාවට කිව්වේ ගිනි අඟුරක් වගේ. ගිනි අඟුරත් මිටි කරගෙන ඉන්න කියනවා. මේ දෙකම මිටි කරගෙන ඉන්න පුළුවන් දෙකද? බෑනේ. දෙකෙන්ම වේදනාවක් පීඩනයක් ඇති කරන්නේ, පීඩාවක් ඇති කරන්නේ. එහෙනම් අපි සුඛ වේදනාව වෙල්ලෙන්න ඕනද? තව එක රහසකුත් තියෙනවා. දුක් වේදනාම තමයි සැප වේදනාම තමයි දුක් වේදනා බවට පරිවර්තනේ වෙන්නේ. ඕනම සැප වේදනාවක් කාලයක් ඇද්දී දුක් වේදනාවක් බවට පත් වෙනවා. හරියට ඒක මලක් වගේ පින්නතුනේ. පුප්පම් මිලා යාති යතයි ධම්මේ කායෝ තතා යාති විනාශ භාවං වගේ උදේ ලස්සනටම තියෙන මල තමයි හවසට අවලස්සන වෙලා පරවෙලා අනේ අර කුණු බක්කේට යන්නේ. මේ උදේ ඔළු උඩ තියාගෙන නේද? ඔළු උඩ තියාගෙන සුවඳ බලලා වැඳලා බුද්ධ ආසනේ ඉහලින්ම තියලා අපේ හිස මත තියාගත් එක හවස ඊට පහු වෙන්ද හෝ හවස හෝ අන කුණු ගොඩේ තියෙනවා. එහෙමනම් සෑම සුඛ වේදනාවක්ම සෑම ලස්සන දෙයක්ම එක මොහොතක දුක් වේදනාවකට පරිවර්තනය වෙනවා. මේ සියලු දෙනාගේම ශරීර මේ ගොල්ලන්ගේ දරුවෝ යම් දවසක තා වසර 50ක් 60ක් 70ක් යන්න කලින් අනිවාර්යයෙන්ම අර පොදු සුසාන භූමියේ තියෙන පාම් පෝරුණුම වගේ එකක් තියෙනවනේ, අන්නේ ඒකට දාලා වහලා ඒකෙන් එළියට ඇවිල්ලා අහස දිහා බලාගෙන ඉඳීවි දුම යනවා. හරි. දැන් මම ඒක මතක් කරේ හිතට මතක් කරලා දෙන්න. ජීවිතය යන එයයි. සිතේ එළඹ ගන්න එපා, සිත අල්ල ගන්න එපා කියන පණිවිඩේ හිතට දෙන්නේ දේවල් කරුණු මතක් කරලා. එච්චර අල්ල ගන්න දෙයක් නෑ, එච්චරම අල්ල ගන්න දෙයක් නෑ මේ ලෝකේ. අපි යම් සේවයක් කරන්න ඕන, වැඩක් කරන්න ඕන, රැකියාවක් කියන්නේ වෘත්තියක්, සේවයක් කරන්න ඕන, මෙහෙයක් කරන්න ඕන. ඒක හරි, ඒකත් එක්ක මේ කම්මැලිකම කදා ගන්න ඕනේ නෑ මේක ඇහුවා කියලා. අතහැරීම කියන එක අවබෝධ කරගන්න, ආධ්‍යාත්මික අතහැරීම, හිතෙන් අතහැරීම කියන එකයි මට වැදගත් වෙන්නේ. ගතින් අතහැරලා කොහෙට හරි යන එක නෙමෙයි. සිතෙන් සියල්ල තේරුම් කරගන්න මේ පරිහරණයක් පමණයි කියලා. සිතක් අල්ලගත්තොත් ඒ සිත පුනර්භවයක් බවට පත් කරගනීවි. ඔබ ඊළඟ ආත්මේ කවුරු වෙන්නද කැමති? මං අහගෙන යන්නම් හැමෝගෙම. ඔබ ඊළඟ ආත්මේ කවුරු වෙලා උපදින්නද කැමති? ඔබතුමිය කොහොමද ડોක්ටර්? මොකද කියන්නේ? මොකද කියන්නේ? හැමෝම කියන්නේ බලන්න. කිසිවෙක් නොවෙන්නේ, කිසිවෙක් නොවෙන්නේ කැමති. දෙවියෙක් වෙන්න කැමතිනේ. සාර සායනාසල මතක් කරන් දිව්‍ය ලෝකෙට යන, දිව්‍ය ලෝකෙම බණාල නිවන් දකින්න. දිව්‍ය ලෝකේ තියෙන තැන කොයිද කියලා කියන්න ඕනි ඉස්සෙල්ලා නේද? දිව්‍ය ලෝකේ යන. මොකද අර දාර්ශනිකයෙක් කියලා තියෙනනේ කිසිම මිනිස්සේ ස්වර්ගයට යන්නේ නැහැ කියලා. මොකද ලිපිනේ දන්නේ නැහැ කියනවා. ප්‍රාර්ථනා කළාට ලිපිනේ දන්නේ නැහැ. මම මෙහෙම කිව්වොත් පින්නතුන්ට ඒකත් පුදුම හිතේ. පෙරේතයෙකුට පෙරේතාත්මය දිව්‍ය ලෝකයක් කියලා කිව්වොත් එහෙම මොකද ඔබට හිතේ? පෙරේතයට පෙරේතාත්මය දිව්‍ය ලෝකය. මාළුකාරයට මාළු මඩුව දිව්‍ය ලෝකයක්ද නැද්ද කියලා අහලා බලන්න. මේනියට හරි දිව්‍ය ලෝකයක් ඒක. උදේ පාන්දර මාළු ලෑල්ලට ගිහිල්ලා ඉන්නේ නැත්තම් නේද? මූද යන මිනිහට මූද දිව්‍ය ලෝකයක් ඒක. පැල රකින්න මිනිස්සෙට පැල ඒක දිව්‍ය ලෝකයක්. පෙරේතයන්ට කැහි සොටු සෙම කුණු ගොඩවල් දැක්කහම දිව්‍ය ලෝකයක්. කබරයට මෙට්ටයක් දාලා කොට්ටයක් දාලා ගෙදර ගෙනල්ලා බුදි කරන්නකො බලන්න. කබරේ කල්ලන මිනිහා කල්පනා කර මොන අපායකට මං ගෙනල්ලා දැම්මද මේ කියලා. එයාට දිව්‍ය ලෝකෙ කොහෙද තියෙන්නේ? අන්න නගර සභාවේ අර කානුව දිගේ යන්න තියෙනවා නං. ඈ ඒක දිගේ යන්න තියෙනවා නං. එයාගේ දිව්‍ය ලෝකේ ඒක පෙන්වතුනේ. පැහැදිලිනේ? අන්න දිව්‍ය ලෝකේ යාගේ. එහෙමනම් ඒ අය දිව්‍ය ලෝකයයි කියලා ඒක නම් කරගත්තාම එහෙනම් හැමෝම දිව්‍ය ලෝකේ තමයි යන්නේ. කවුරුවක්වත් අපාය නැහැ. අවීචි මහ නරකේ වුණත් එයා ඒක දිව්‍ය ලෝකේ කරගෙන යන්නේ. තේරුණානේ? දහමක් නැති ලෝකයක් සංවර්ධනය වුණොත් පින්නතුනේ, දරුවෙක් හරි රටක් හරි ලෝකයක් හරි ඒ ලෝක විනාශේ. දැන් ලෝකේ දියුණු කරන්න ඕන, දියුණු කරන්න ඕන කියලා මැරෙන්න ඕනද පින්නතුනේ? එහෙම ඕනේ නැහනේ. මොකද හේතුව? මාස 6 7 අවුරුද්දෙන් ඒ දිනු කරපු රට බිමටම සමතලා කරන හැකියාවක් තියෙන ලෝකයක මොකට දිනු කරනවද නේද? ඒක දැන් මේ බැලුවාම යුක්‍රේන් පැත්ත බැලුවාම හිතා ගන්න පුළුවන් නේ. දිනු ආධ්‍යාත්මිකව පවතින, දිනු ආධ්‍යාත්මිකව පවතින. අපිත් ඒ කාලේ බැලුව පෙනුතුනේ සාපේක්ෂිතව බලනවා. අනිකාගේ දිනුව සමග තමාගේ දිනුව සසඳන්න. එහෙම සසඳලා ඉන්න ඒක ඒක කිසිම පළක් ඇති දෙයක් නෑ පෙන්නතේ. තමන්ගේ සුභසිද්ධියට තියාගෙන ඉන්න නැති බැරි මිනිස්සුන්ගේ ළඟට හරි ගිහිල්ලා ඉවරලා ඉරිසියාවක් ඇති වෙන්න මේ වාහනේ මගේ කියලාවත් කියන්න එපා. කියන්න ඕනේ නෑ. මාළේ රත්තරන්ද කියලා ඇහුවොත් ඒ මිනිස්සයා සුසුමක් කියලානවනම් නෑ මේක පහේ කාසියකින් හදලා මං පාට කරලා තියෙන්නේ කියලාවත් කියන ආයෙනම් කමන්නේ නෑ කියලා හිතයි. ඒ වගේ වෙන්න තුනේ. අපි මොකද නේද තවත් අඩුපාඩුකම් තියෙන අගහිඟකම් තියෙන කෙනෙක් ළඟ දුකක් ඇති කරන්නේ. තමයි මේ සමාජය තුළ නොපෙනී ඉන්න. කියන්නේ කෙනෙක් පුජ්‍යලෙක් නොවි වාසය කරන නොපෙනී ඉන්න. අපේ වාසී ඒක ලේසි. ඒ ආධ්‍යාත්මය තුලත් ඔබ නොපෙනී ඉන්න. බුදුහාමුදුරු මතක් කළානේ නේද? අදස්සනම් මච්චු රාජස්ස ගච්ඡේ මාර්යාට නොපෙන්න තැනක ඉන්න. වාසය කරන්න යන්න. එහෙනම් ආරේ භූමියටපත් වෙන අය මාර්යාට පේන්නේ නැහැ. ඒ කියන්නේ මනසට පේන්නේ නැහැ. මනසට පේන තැනක ඉන්නේ මනසට පේන තැනක ඉන්නේ යම් පුජ්‍යල චරිතයක් හදාගත්තොත් පුජ්‍යල ගතියක් හදාගත්තොත් තමයි මනසට පේන්නේ. එතකොට ආර්ය භූමියට පත් වෙච්ච කෙනාට තමන් කිසිවෙක් කියලා පේන්නේ නැහැ. තේරුණා නේද? තමන් කිසිවෙක් කියලා පේන්නේ නැහැ. ඔබ කවුද කියලා අහුවොත් හිනා වෙනවා මිසක් වෙන උත්තරයක් දෙන්න නෑ. හැබැයි හොඳ දාර්ශනික උත්තරයක් දීලා තියෙනවා. මම දැක්ක අන්තර්ජාලයේ ඉන්නවා මේ ඉන්දියාව තුල බිහිවෙච්ච දාර්ශනිකයෙක් ඉන්නවා පපාජි කියලා. එයා තමයි ලස්සන උත්තරයක් දෙන්නේ. Who are you කියලා අහුවාම එයා කියනවා I am that කියනවා. නේද? දැට් කිව්වහම ඒකනේ. මොකද යන්නේ? එයා දෙන උත්තරේ ඉතින් කට්ටිය ඔඩියන්ස් එක හිනා වෙනවා කට්ටිය. මොකද ඒකේ දුන්න උත්තරේ කියලා. ඒක තමයි උත්තරේ. බලන්න වචන දෙකයි. ආයිති මිනිස්සෙකුට නිවන් දකින්න නම් නිවන් දකින්නත් පුළුවන් වචන දෙකක්. අපෙන් ඇහුවොත් අපේ කවුරු හරි දේශ බන්දු සාම මිනිසුරු නේද? මේ එහේ විශ්වවිද්‍යාලේ උපාධිධාරී කොස් ගස් පහක් සහිත පර්ජස් 30ක් අයිති ඈ අහවල් පරම්පරාවේ අහවල් අහවල් උදවියගේ පියදාස කියලා කියයි. බලන්න පුහුදුන් ලෝකේ සහ දාර්ශනික ලෝකේ තියෙන වෙනස. එයාගෙන් ඇහුවා මෙයා කියන්නේ I am that. ඒ ඔබ කොතනද ඉන්නේ? ඔබ ඉන්නවද දර්ශනය තුළ? ඔබ ඉන්නවද ධර්මය තුළ? වෙනස් වෙන්න වෙනස් වෙන්න. වෙනස් කරන්න තියෙන එකම දේ දිය කර හරින්න, දිය වෙන්නට ඉඩ හරින්න, ඕපන් වෙන්න, විවෘත වෙන්න විතරයි තියෙන්නේ. ධර්මෙත් එක්ක සටන් කරන්න පුළුවන් හොඳම ක්‍රමවේදය තමයි විවෘත භාවය. විවෘත වෙන්න මොකටද කැඩි වෙන්නේ? පරාද වෙනව නම් ඔබ පරාද වෙන්න ඉඩ දෙන්න, ජයග්‍රහණය ලැබෙනවා ජයග්‍රහණය ඉපද වෙන්න ඉඩ දෙන්න, ස්වභාවයට ඉඩ දෙන්න. එනතුරු මම විවෘතයි. ජයග්‍රහණයටත් විවෘතයි, පරාජයටත් විරුද්ධයි. විවෘතයි විවෘතයි. ඔබ ඥානවන්තයෙක් වගේ වෙන්නත් එපා, මෝඩයෙක් වගේ ඉන්නත් එපා. ඔබ මෝඩයෙක් නම් මෝඩයෙක් කියලා ඔප්පු වෙන්න ඉඩ දෙන්න. ඥානවන්ත නම් ඥානවන්තයි කියලා වෙන්න ඉඩ දෙන්න. එච්චරයි. අර මගේ අදිෂ්ඨානය වගේ මම දලයි ලාමා හාමුදුරු ළඟට ගිහිල්ලා අපි විනාඩි 15ක් පහු වෙලා ගිහින් මම අදිෂ්ඨාන කළා මා සුදුසු අසුනක හිඳිත්වා හිඳවා තබත්වා එච්චරයි මං සුදුසු කාණුවක් ළඟ පඩියක වාඩි වෙන්නද එහෙමනම් එසේ කරත්වා එහෙම නැත්තම් මම සුදුසු උන්වහන්සේගේ ධර්මාසනේ ළඟම වාඩි වෙන්නද ඉදිරියෙන්ම එතරම් ඒක එහෙම කෙරෙත්තා කියලා මා අදිෂ්ඨාන කරා. එතකොට ස්වභාවයෙන් මම අරගෙන ගිහිල්ලා උන්වහන්සේ මේ ධර්මාසනයට ඉන්න ධර්මාසනේ බහිණ තැන ලොකු ධර්මාසනයක් ඒක. මට එතනම ප්‍රධාන වේදිකාවෙනුත් උඩ වේදිකාවේ ඉහළම වේදිකාවේ තැනමට වැඩ හින්න අවස්ථාව සලසලා දෙනවා. ඉතින් උන්වහන්සේ වැඩියට පස්සේ මේ පොඩ්ඩක් කළා මගේ දිහා බලාගෙනත් ඔහොම හිටියා. මං හිතන්නේ ආධ්‍යාත්මික හඳුනන උතුමන් ඒ අගේ දෙන්න ඒ ගුණය දෙන්න ඒක දන්නෝ. හඳුනන නැති සමාජයකට ගියා නම් එහෙම ඔක හම්බ වෙන්නේ නෑ. හඳුනන ආධ්‍යාත්මික හඳුනන සමාජයක කිසි ප්‍රශ්නයක් වෙන්නේ නෑ මට. මොකද ඒගොල්ලෝ දන්නවා මේ ඉන්නේ කවුද කියලා. මේ ඉන්නේ කවුද කියලා දන්නවා. එච්චරයි. ඒ නිසා අපි හැමදාම මතක් කරනවා ಗುಣ දකින්න තමන් ළඟ ಗುಣ තියෙන්න ඕන. තමන් ළඟ ಗುಣ නැත්තම් එයා ಗುಣ දකින්නේ නැහැ එයා. ಗುಣ දකින්න බෑ එයාට. අර සුනකයන්ට වර්ණ රූප නොපෙනෙනවා වාගේම ඒ ඇත්තන්ට බැලුව බැල්මට මේගොල්ලන්ට පේන්නේ කළු සුදුම තමයි. එනිසා ಗುಣ දකින්න ಗುಣ තියෙන්න ඕන. කෙනෙක් ළඟ ಗುಣ දකින්න ಗುಣ තියෙන්න ඕන. කෙනෙකුගේ උගත්කම දකින්නත් උගත්කම තියෙන්න ඕන. එහෙම නැත්තම් නෑ. මහාචාර්යවරයෙක්ගේ අගේ තේරෙන්නේ ඒ වගේම අධ්‍යාපනයක් ලබන කෙනෙකුට හරි ලබාපු කෙනෙකුට හරි. එනිසා භාවනාවක අගේ තියෙන භාවනා තුල නියලිච්චයට සහ භාවනා ප්‍රගුණ වෙච්ච අවබෝධයක් තියෙන අයට. එනිසා මේ සමාජේ මා වගේ පිරිසකුත් ඉන්නෝ, අගේ නැති පිරිසකුත් වටිනාකමක් ඇති ආයසා නැති අය. බුදුරජාණන් වහන්සේගේ අගය ධර්මයේ අගය දන්න පිරිසකුත් ඉන්නවා, නොදන්න පිරිසකුත් ඉන්නවා. හරි පිනතුනේ, ඔබට තියෙන ගැටලු निराකරණය කරගන්නයි මේ අවස්ථාව තියෙන්නේ. මට දේශනාවල් පවත්වන්න නෙමෙයි. ඔබට තියෙන ගැටලු නිවනට අදාළ ගැටලු. ඔබට ගැටලු ඇති ලොරි ගානක්. මට ඒව විසඳන්න මට බෑ. තේරුණා නේද? ඒ විසඳන්න ගිහිල්ලා මුකුත් කරන්න බෑ. ඒ නිසා නිවනට මේ සත්‍ය අවබෝධයට මේ කියන මොහොතට අදාළ ඔබට ඇති වෙනවනම් ඔබ අනුන්ගේ ප්‍රශ්න විසඳන්නත් එපා. අහවල් සමාජ කට්ටිය කියනවා, අහවල් හාමුදුරුවෝ කියනවා, අහවල් තැන කියනවා, ඒව හොයන්න එපා. මෙතන ප්‍රශ්නයක්. මෙතන කියන්නේ තමන්ගේ හදවතේ පැටලිල්ලක්, තමන්ගේ මනසේ පැටලිල්ලක් ලියා ගන්න. ඒ පිට ප්‍රශ්න ගෙනල්ලා අහන්න එපා. තේරුණා නේද? අපි එහෙමයි කරේ. තමන්ගේ මනසේ පැටලිච්ච දෙයක් අහනවා ඇරෙන්න වෙන පිට දෙයක් අහන්න එපා. මොකද එවැනි ප්‍රශ්න අහන්න එපා කියන්නේ ඒ ප්‍රශ්න ඉවරයක් වෙන ප්‍රශ්න නෙමෙයි. හැමදාම ඕන තරම් තියෙවි. ඒක නිසා ඒව අහන්න එපා. ධර්මය ගැන සැකයක් තියෙනවා නම්, මාර්ගය ගැන සැකයක් තියෙනවා නම් අහන්න ඕන. ඇයි අපි සත්‍ය අවබෝධ නොකරන්නේ? සත්‍ය අවබෝධ නොවෙන්නේ? කාටත් තියෙන ප්‍රශ්නයක් නේ නේද? ඇයි අපිට සත්‍ය අවබෝධ නොවෙන්නේ කියන ප්‍රශ්න දෙනවා. ඔබ ඉන්නේ මමත්වය පැත්තට අදින පැත්තේද, මමත්වයෙන් තොර වෙන්න ඕන කියන පැත්තට මනස ගෙනියන කෙනෙක්ද? මමත්වයේ පැත්තට මනස ගෙනියනවද, මමත්වයෙන් තොර පැත්තට ගෙනියනවද, එහෙම නැත්නම් මැද තත්ත්වයේ ඉන්නවද? කොහෙද ඉන්නේ? ඔබේ මනස ඔබ පවත්වාගෙන යන්නේ කොහොමද? මමත්වයේ පැත්තට, මමත්වයෙන් තොර වෙන පැත්තට සහ මැද තත්ත්වයේ. කියන්න බලන්න. ඔව් කියන්න බලන්න, හැමෝම උත්තරයක් දෙන්න. කොහෙද ඉන්නේ ඔබ? අනිත් හැමෝගෙමත් උත්තරේ කොයි පැත්තද ඉන්න ඕන? මැද තත්ත්වය. තව සංඛාර ගොඩක පැටලෙන්නේ අපි නේද? සංඛාර ගොඩක පැටලෙනවා. ඒකෙන් නිදහස් වෙන්න ඕන. සංඛාර ගොඩක පැටලෙනවා. මේ වචන කියන්නේ පිනතුනේ සංඛාර. වචී සංඛාර. මේ වචනයක හැම එකම මමත්වය තමයි ගැබ්බ තියෙන්නේ. එසා මමත්වය සෝදා පවිත්‍ර කරලා ලබා ගන්න ඕන. මමත්වය දුරු කරලා ලබා ගන්න ඕන. හැම මොහොතකම අපි මමත්වයෙන් දුරවීම සඳහා සැලකිලිමත් වෙන්න ඕන. මමත්වේ කොහොමද අපි හඳුනගන්නේ? අපි යම් පැත්තක සිටගත්තද, යම් පැත්තක අපි ලැගුම් ගත්තද, යම් දෘෂ්ටියක්, සංකල්පයක්, වචනයක් උපාදානය වූවාද, අන්න එහෙම පැත්තක් තිබුණොත් ඒකට අපි කියනවා මමත්වයේ පැත්ත කියලා. එතකොට අපි ඉන්න ඕන කොයි පැත්තේද? ඔව්, අපි කිසිම පැත්තක ඉන්න ඕනේ නැහැ. කිසිම පැත්තක ඉන්න ඕනේ නැහැ. අතීතේ ඉන්න ඕනත් නෑ, අනාගතේ ඉන්න ඕනත් නෑ, වර්තමානයේ ඉන්න ඕනත් නෑ. වේදනාවන් වල ගත්තහම සුඛ වේදනාවෙ ඉන්න ඕනත් නෑ, දුක් වේදනාවෙ ඉන්න ඕනත් නෑ, උපේක්ෂා වේදනාවෙ ඉන්න ඕනත් නෑ. තව මිශ්‍ර වේදනා තියෙනවා, සිය ගාණක් හදා ගන්න පුළුවන්. මිශ්‍ර වේදනාවන් වල ඉන්න උවමනාවකුත් නෑ. මං ඉස්සර හිතුවේ පින්නතුනේ භාවනාවට ලක් වෙච්ච මුල්ම කාලෙදි හිතුවේ දුක් වේදනාවෙන් මමත්වේ එලවන්න පුළුවන් කියලා. දුකම දීලා ඒකනේ බුදුරජාණන් වහන්සේ කාලෙත් ඒ සංකල්පයට ඇවිල්ලා හිටියා ලෝකයා. දුකම දුන්නාම මමත්වේ මෙතනින් ගැලවිලා යනවා කියලා හිතුවා. ඔක්කොම එපා වෙලා ඇතෑරෙනවා කියලා හිතුවා. හපු ඇතෑරලා වෙනව නෙමෙයි බිනුදුර, අපාය යනවා. තේනවා නේද? අපාය යනවා දුකම දුකම දුන්නාම. දැන් පහුගිය දවසක අර කවුද පොතක් ලියපේකම් මම දැක්කා, එයා අපාය ගැනම හොයලා පුදුම විදියට අපාය පිළිබඳවම මේ මුළු අපායක් පොතම අපායක් අපායන් ගැනම ලියලා. ඉතින් පින්නතුනි මේක ලියන මනුස්සයා තනිකර අපායන් වලින් ජීවත් වෙන්නේ. මෙහෙදි පින්නතුනි අපි එහෙම පෙන්වන්නේ නැහැ. එහෙම අපායවල් ගැන පෙන්වන්නේ නැහැ, මොකවත් නැහැ. සමහර තැන්වල විහාරස්ථානවල අපායවල් නිර්මාණය කරලා අපායවල් පෙන්නනවා. විසක් කාලේට අපායවල් හදනවනේ. යන දිහා වේලාසනින් බලාගන්න. අපි මිනිස්සු දිව්‍ය ලෝක හදන්නේ නැහැ. දිව්‍ය ලෝක හදලා පෙන්නේ එහෙම පෙන්වන්නේ නැහැ. දිව්‍ය ලෝක අපාය යන මිනිස්සු අපායේ දේවල් තමයි තියෙන්නේ. ඒසා බුදුහාමුදුරන්ගේ නිර්වාණ ධාතුව කියන්නේ බොහොම විශිෂ්ට දෙයක්, උත්තුංග දෙයක්. ඒ උත්තුංග දෙය අවබෝධ කරගන්න තියෙන අවස්ථාව තමයි මේ අවස්ථාව. මේ අවස්ථාවට, මේ ධර්මශාලාවට ඔබ ඇවිල්ලා තියෙන සංසාරේ ඉතාම පාරමී පුරලා, දාන පාරමී පුරලා, අනන්ත පාරමී පුරලා ඔබ ඇවිල්ලා ඉන්නේ. ඔබට එහෙම දැනෙන්නේ නැහනේ. එහෙම දැනෙන්නේ මේ මේ ඉතින් ලබන සතියේ තියෙනවනේ ඔබ එච්චර දුර්ලභයි කියලා හිතනවා. සමහරලාට සංසාරේ අපේ ඥාතීන් තාම પરම්පරාවේ පින්දෙනවා නම් ඒගොල්ලෝ තාමත් පින්දෙනවා ඇති. අපිට සද්ධර්මයේ මුණ ගැහිවා, කල්යාණ මිත්‍රයේ මුණ ගැහිවා කියලා අපිට තාමත් පින්දෙනවා ඇති. කෙලින්ම ගියාත්ම මිනිස්සෙක් වෙලා හිටියේ නම් නේද? සමහරලාට ඉතින් පොඩ්ඩක් පරණ වුණත් පින්දෙනවා ඉන්නවනේ. එහෙමත් ඇති. ඔව්, මමත් ඒ පැත්තේ ඉන්නවා කියලා තේරුණාම තමන් හරියට අර ගිනි අඟුරක් පෑගිලා ඉන්නවා කියලා දැක්කහම ටක් ගාලා එතනින් අයින් වෙන්නේ. ඒ වගේ වේගෙන් අයින් වෙන්න ඕන. තමන් කඩිගොඩක ඉන්නේ කියලා තේරිච්ච ගමන් උඩ පැනලා ඉක්මනින් අයින් වෙන්නේ. ඒ වගේ අයින් වෙන්න ඕන. තමන් මේ මමත්වයේ ඉන්නේ කියලා තේරුණාම ඉක්මනින් අයින් වෙන්න ඕන. ඉස්සර වෙනතුරි මම ධර්මය අහනවන. ධර්මය අහලා අහනකොට දැන් මමත්වයේ තුනී කරගෙන විදර්ශනාව යනවා. ඊට පස්සේ ධර්ම කරුණක් අරගෙන තනියෙන් විදර්ශනා කරන්න යනවා. ගියාම ටික දුරක් යනකොට හිමිසරේ මට තේරෙනවා මාව තල්ලු වෙලා යනවා මමත්වයේ පැත්තට කියලා. ආයෙත් ඊට පස්සේ මට තේරෙනවා දැන් මේ මමත්වයෙන් විසඳ ගන්න මෙයා යන්නේ, මේ වැඩේ හරියන්නේ නැහැ කියලා. ආයෙ ධර්මය අහමින් ධර්මයේ අසමින්ම මේක විසඳ ගන්නවා. අන්තයකට තල්ලු වෙනවනේ මනස. තල්ලු වෙන දෙන්න පන්තයකට තල්ලු වෙන දෙන්න. ඔබ පාරේ ගමන් කරද්දී පින්නතුනි අනිත් වාහන වලින් බේරිලා පාර දෙපස තියෙනා වූ අගල් වලින් බේරිලා ඔබේ වාහනේ ඔබ ගෙනියනවා. ඒකට කියන සුරක්ෂිත ගමන. ඒ වගේම පින්නතුනි ඔබ මේ ආධ්‍යාත්මික ගමනේ යද්දී හැම මොහොතකම ඔබේ අගල් තමයි මමත්වය. මමත්වයට වැටෙන්නේ නැතුවම ගෙනියන්න ඕන. ප්‍රකාශයක් කළා ඒක මමත්වයට වැටෙන්න බෑ. තමගේ සිතුවිල්ලක්, අදිෂ්ඨානයක්, බලාපොරොත්තුවක් ඇති වුණා ඒක මමත්වයට වැටෙන්න බෑ. මොකද මේ ලෝකේ තියෙන හැමදේම වෙන්න පුළුවන් දේවල්, නොවෙන්න පුළුවන් දේවල්. තේරෙනා නේද? වෙන්න පුළුවන් දේවල් තියෙනවා, නොවෙන්න පුළුවන් දේවල් තියෙනවා. ඒ ගැන හිතන්න ඕනේ නැහැ. ඇති වෙනවා නැති වෙනවා, වෙනවා නොවෙනවා. ඒ ලෝක ස්වභාවය, ගලාගෙන යන ස්වභාවය, ඒක අපි තේරුම් කරගන්න ඕනේ. දැන් අපි එහා පැත්තේ සායනාංශයට උපන්දිනයට කිරි උතුරවලා පූජා කරන්න කියලා ඉතින් වැඩි කෙරෙන්නේ නැහැ. හේතුවක් නිසා ඒක ඇතුලේ ඒක නිතිච්ච මහත්මයා තමයි ඒ වැඩේ පෙන්නලා දුන්නේ. ඉතින් ඒ නිසා ඒක කෙරෙන්නේ නැහැ. අපේ මේව එකක් තිබුණේ අපි ඒක සම්පූර්ණ මේවන නමුත් ඒ අනිත් පැත්තෙන් තිබුණු මේව එක ඩිසයින් හසේට හරියට විදියට ඒකට එකක් ගොඩනගාවේ ඉස්සරහ ඌමනා විදියට නමුත් ලෝකයේ හිමයි පින්න තුනේ මම විශ්වාස කරන්නේ ඒක හැමදේම ස්වභාව දහමක් එක්ක ගලාගෙන යamak තියෙන්නේ වීමහා නොවීම කියන එක මේ ලෝකේ සනාතනික ධර්මයක් ඇතිවීම හා නැතිවීම කියන එක සනාතනික ධර්මයක් ඒකට අභියෝග කරන්න බෑ කියන තැන මම ඉන්නවා අවබෝධ කරගන්නවා ඒක ආධ්‍යාත්මය තුලින්ම එතෙට ඇවිල්ලා තින්නවා එච්චරයි භෞතිකවාදී ලෙස නෙමෙයි ආධ්‍යාත්මිකවම තේරුම් අරගෙන ඉන්නවා මේ ලෝකේ හැමදේම ස්වභාව ධර්මයක් ස්වභාව ධර්මයක් ඔබත් ඔබ අතහැර දමන්න වෙනතුනි මා සුදුසු තැන්හි මා හිඳවා තබත්වා කියලා අතහැර දවන්න ඔබේ ආත්මය තුළ ඔබ හිතනවටත් වැඩිය ඔබ ගොඩාක් කුසින් තියන්න ඉඩ තියෙනවා ඔබ ආසනයකට පොර කන්න එපා තේරෙනා නේද ඔබ එක්තරා පුටුවක් හදාගෙන ඒ පුටුවට පොර කන්න එපා ඔබ හිතනවටත් වැඩිය ඔබ ඔසවා තබන්න තියදයි දැන් ඔය තියෙන්නේ පොර කාලාගත් ආසනයක් නේ එහෙම නැද්ද කියන්නේ අපි දුක් මහන්සි වෙලා වෙර වීරිය දරලා පාඩම් කරලා නිදි මරාගෙන කියන්නේ ඒ කියන්නේ පොරකෑවා. අපි ඒ සඳහා සෑහෙන පුරකාලා තමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. මන් නම් එහෙම නෙමෙයි බින්නතුනේ. ඔය ගහගෙන ගිහිල්ලා මේ මෙහි බාගාතේ ගිහිල්ලා මේ වැටිලා මෙතන ඉන්නවා. මන් දන්නෙත් නෑ මං කොහේ යනවද කියලා. කොයි ගියාද? කොතන කොතන අතර වේද කියලා මම දන්නේ නැහැ මම අතහැරලා දැම්ම. ඔය එක එක තැන් වල ආරන්නේ වලයි පන්සල් වලයි කැලෑවල් වලයි හැම තැනම ඔය සැරිසරලා. අම්මේ තාත්තේ කියන දේ අහන්නේ නැහැ. ගුරුවරයෙක් කියන දේ අහන්නේ නැහැ. කොටිම්ම කියනවනම් මං කියන දේ මං අහන්නේ නැහැ. ඒක ලස්සනයි නේද මං කියන දේ මං අහන්නේ නැද්ද සමහර අය හිතුවක් ආකාරයනේ ඒ කියන්නේ Tamanට හිතුව ආකාරය හරි මගේ මං මට හිතන ආකාරය හරි කියන්නේත් නැහැ මං කියන දේ මං අහන්නේත් නැහැ ඒක තමයි ඊටාම වැදගත්ම කොටස ඊළඟට පිළිතුරු මේ ස්වභාව ධර්මයට ගත්තාම මේ ස්වභාව ධර්මයේ නීතිය තුළ සබා ධර්මයේ ස්වභාවය තුළ එයා ගලාගෙන ආවේ එකම ආකාරයක් එකම හැඩයක් එකම ස්වરૂපයක් නැහැ පිළිතුරේ මට දේවාලයට යන්නත් පුළුවන් කෝවිලට යන්නත් පුළුවන් පල්ලියට යන්නත් පුළුවන් කුඹුරකට යන්නත් පුළුවන් මාළු ලෑල්ලක මිනිසෙක් එක්ක කතා කරන්නත් පුළුවන් ත්‍රිවිලර් කාර් එකක කතා කරන්නත් පුළුවන් මහාචාර්යවරු එක්ක කතා කරන්නත් පුළුවන් මහා නාහිමිවරුත් එක්ක කතා කරන්නත් පුළුවන් පොඩි හාමුදුරුවෝ එක්ක කතා කරන්න පුළුවන් නූගත් අයත් එක්ක කතා කරන්න පුළුවන් උගත් අයත් එක්ක කතා කරන්න පුළුවන් ස්වරූපයක් නැති කෙනාට දැන් සමහර අය ඉන්නෝ ඒගොල්ලෝ මහාචාර්ය විතරයි පඬිත් ඒට් ලෙවල් එකෙන්ම විතරයි කතා ආයිට මෙහා එයා දන්නෙත් නෑ හැඩ ගැහෙන දන්නේ නෑ ඇයියේ තමන්ට හැඩයක් නැති වුණාම ලේසි තමන්ට හැඩයක් නෑ එච්චරයි බලන්න ඔබට හැඩයක් තියෙනවද කියලා මගේ ජීවිතේ හැඩයක් නෑ බුදුරජාණන් වහන්සේටත් මන් දකින්නේ එච්චරයි. බුදුහාමුදුරන්ටත් හැඩයක් තිබුණේ නැහැ. හැඩයක් තිබුණා බුදුහාමුදුරු අර තුම්බෑ ජටිලයන් දමණය කරන්න ගිහිල්ලා. අර මොකද්ද ජටිල දමණය තියෙනනේ. ඒක ගිහිල්ලා ගිනිහල්කේ සතපෙන්න දුන්නාම වැඩේ ඉදීද? හැඩයක් තිබුණා නැහැ. දර බලන්න කිව්වහම දරපලයිද? වී කොටන්න කිව්වහම වී කොටයිද? ගහක් මුල ඉන්න සිද්ධ වුණාම හැඩයක් තිබ්බනම් ගහක් මුල ඉන්නේ නැහැ. ගල් තලාවක ඉන්න ලැබුණාම ගල් තලාවක ඉන්නවා. වටේම එකතු වෙලා බනිද්දි ගල් මුල් ගහද්දි සද්ද නැතුව ඉන්නවා. වෙනතුනේ මේ බුදුහාමුදුරුවෝ කියන්නේ මොනවත් නින්දාවක් අපහසයක් ගැරහීමක් මොකක්වත්ම ප්‍රශ්නයක් ආපු නැති චරිතයක් නෙමෙයි. ඈ කොච්චර සාහසික දේවල් කරාද කියනවනම් අර නගරසෝබනියක් මරා දමලා මල්ගොඩාස්සේ හංගලා චෝදනාව බුදුහාමුදුරන්ට එව්වා. ඉතින් උන්වහන්සේලාට පින්ඩපාති වඩින්න බැරි වුණා. රජුරෝ කිව්වා පින්ඩපාති වඩින්න එපා, දාන සපේනවා, වඩින්න එපා මේ කාලය තුල මේ ප්‍රශ්නේ निराකරණය කරනකම් කියලා. ඉතින් ඊට පස්සේ ඩෝප්කාරයෙක් කටින් කියවෙන එකක් අර රහස් ඔත්තුකාරයෝ ගිහිල්ලා හොයාගෙන ඇවිල්ලා ඒ පුජ්‍යලයන් වල්ලලා දඬුවම් දුන්නට පස්සේ තමයි උන්වහන්සේට පුළුවන්කම ලැබුණේ පින්ඩපාත වැඩ. එතකොට බලන්න පින්නතුනේ මොනතරම් සාහසික මිනිස්සු බුදුරජාණන් වහන්සේට වැඩ හිටියද කියලා. පින්නතුනේ සද්ධර්මයේ කියනකොට මාරයා හරි විරුද්ධයි. සද්ධර්මය ලෝකේ ප්‍රකාශ කරපු දේශනයක් කරපු ඕනම කෙනෙකුට ලෝකේ ඒ දරුණු හිංසනයන් වලට ලක් වෙන්න වෙලා තියෙනවා. දැන් මේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා. ඊටාම සුවසේ හිටපු කෙනෙක්ද? නෑ, අන්ත දුක පීඩාවකටපත් වුණා කෙනා නේද? ඇයි ඒ? යම් කිසි දෙයක් මේ සෝබා දහම ඒ තියෙන යථාර්ථයක් පාදලා දෙනකොට මේ මමත්වයේ කියන ස්වરૂපයේ මමත්වයේ මිනිස්සු මමත්වයේ නැති කරනවට කැමති නෑ. තව කෙනෙක් ප්‍රශංසාවක් ලබනවට, කීර්තියක් ලබනවට, සතුටෙන් ඉන්නවට අකමැති මිනිස්සු ලෝකේ ඉන්නවා. කොහොම හරි කුණක් හොයන්න, අපහැදීමක් ඇති කරන්න, පීඩනයක් පත් කරන්න, චරිත ඝාතනයක් කරන්න, නින්දාවක් කරන්න, පුදුම විදිහේ සැදී පැහැදී සිටින මිනිස්සු ඉන්න ලෝකේ. ඒක හරි භයානක තත්ත්වයක් පෙන්නතුනේ. අපේ ඉතින් සංස්කෘතියෙම දහමෙන්ම අපි කැමති නෑනේ තව කෙනෙක් සැප විඳිනවට. ඒක සංස්කෘතියනේ. ආ, මේක සංස්කෘතිය වෙලා තියෙනවා. තව කෙනෙක් සැපෙන් ඉන්නවට කැමති නෑ. ඒකට හේතුව බුදුදහම සැපෙයි කියන එක ප්‍රතික්ෂේප කළා වගේ කියන හැඟීමක් ඇවිල්ලා තියෙනවා. හැඟීමක් දීලා තියෙනවා. කියන්නේ බුදුහාමුදුරු සැපත් හැරලා වනගත වුණා කියන අර සංකල්පය නිසා තමයි එහෙම වෙන්නේ. සැප විඳිනවට කැමති නැහැ. මහාන වෙන්නේ සැප විඳින්නද කියලා අහන්නේ. මහාන වෙන්නේ සැප විඳින්න තමයි. මහාන වෙන්නේ දුක් විඳින්නද? මහාන උනේ සැප විඳින්න. දුක් විඳින්න නෙමෙයි. දුක් විඳ විඳ හිටියා මේ ගිහි ජීවිතේ. තේරුණා නේද? මහාන වෙන්නේ සැප විඳින්න. ලෝභ ද්වේෂ මෝහ කියන්නේ දුකක්. ලෝභ ද්වේෂ මෝහ දුරු කිරීම කියන්නේ සැපක්. රාග ද්වේෂ මෝහ කියන්නේ දුකක්. රාගදේශ දුරු කිරීම කියලා කියන්නේ සප. කෑම බීම නෑම, නයිට් ක්ලබ් යෑම, ඒව දුකක් කියලා තේරිලා ඒවෙන් වැළකී සපක් සපින් ජීවත් වෙනවා. යාළුවොත් එක්ක රණ්ඩු සරුවල් කර ගැනීම, ගහ මරා ගැනීම, මේ සටන් කිරීම ලෝකේ දුකක් කියලා තේරුම් අරගෙන ඒකෙන් වැළකීලා සැපෙන් ඉන්නවා. රස්ති ආදුවේ ඉන්න එක දුකක් කියලා තේරුම් අරගෙන ඒකෙන් වැළකීලා ධර්මයේ තුල ඉන්නවා. කට්ටිය ටික එකතු වෙලා කල්පනා කරනවා මොකද්ද අපි කරන්නේ? වාකර රස්ති ආදු වැඩක් හොයාගන්න වෙනවා ඉතින්. කලෙක්ෂන් එකක් එකතු කරගන්නවා කට්ටියක එකතු වෙලා. ඊට රස්ති ආදු වැඩක් හොයාගන්නවා. ඉතින් මේ කාලය ගෙවන්න මුඛාකත්ම නැත්තම් ධර්මයේ දියුණු කරන්න, ඥානයේ දියුණු කරන්න නෙවෙයි අපිට දීලා තිබ්බ කාලය විනාශ කරන්න. කැරම් බෝඩ් එක, දාම් බෝඩ් එක. ඒ වෙලාව තුල අපි දහම් පොතපත කියවන්න ඕන කියලා මනුස්සයෙක් ගලුවට දීලා තිබ්බනම් නේද? පොත්පත් කියවන්න ඕන කියලා මේ සමාජයට නෑ. ඒ බෝඩ් නොමිලි දුන්න රජේ රටවල් වලින් මොකද මෝඩයෝ බිහි කරන්නේ? රස්ත්‍යාදුවාරයෝ බිහි කරන්නේ නොමිලි දුන්න හැමතැනටම. සෑම හන්දියකටම නොමිලි දුන්නා. කර්මාන්තයක් ඉගෙන ගන්න, වෘත්තියක් ඉගෙන ගන්න, පොතපත කියවන වෙන රටවල් වල මිනිස්සු කැප කළා. අපේ මිනිස්සු දාම් බෝඩ් ලෑල්ලටයි කැරම් බෝඩ් එකටයි ඒකට ගියා. එස ධර්ම ගවේෂණය තුල ඉන්න කින් සත්‍ය ගවේෂකින් කුසල ගවේෂී. ධර්මයේ තියෙන තමා තුල ඒ නිසා තමා ගවේෂණය කරා. බුද්ධ කාලයේදී ওই පොත්පත් එකක්වත් තිබුණ නැහැ. කින් සත්‍ය ගවේෂකින් කුසල ගවේෂී කරේ පොතෙන් නෙමේ හිතෙන්. ඒ නිසා හිතෙන් ගවේෂණය කරන්නේ එදා කාලේ වගේ, එදා ආර්ය ශ්‍රාවකයෝ වගේ. සියයට සියයක් විවෘත මිනිස්සෙක් වෙච්ච දවසට ඔබ ධර්මයට සුදුස්සෙක් බවට පත් වෙනවා. පොඩ්ඩක්වත් සංගවාගෙන නැති පූජාව බුදුරජාණන් වහන්සේට අව්‍යාජ ලෙසම මේ සිත කය වචනේ පූජා කරපු දවසේ දාට 100%ක් ඔබ විවෘත අතහැරීමකින් යුක්ත වුණා නම් ආන්න එදාට ඔබ සියල්ල බුදුරජාණන් වහන්සේ උදෙසා ආධ්‍යාත්මය පූජා කළා වෙනවා. මාරයා ගැන පැහැදිලි කිරීමක් අහන්න. කොහොමද තමන් හඳුනගෙන තියෙන්නේ මාරය ගැන? බලන්න හඳුනගත්ත විදිහ ඉස්සෙල්ල කියන්න බලන්න, නැත්නම් ඉතින් මං කොහොමද කියන්නේ නේද? මං හිතන විදිය දකින්න විදියක් දන්නේ නැහැ නේ. ඔයත් හඳුනගෙන තියෙන්නේ කොහොමද ඔබ දන්න මාරය විදිය? බණ කියනකොට ඇවිල්ලා මාරය කරදර කළා කියලා තියෙනවා. මාරයා ඔයිට වඩා හොඳ නැද්ද බුදුහාමුදුරු කවුද කියලා අඳුනගන්න උත්සාහ ගන්න එක? මරුවා සමග වාසයට යන්න නෙමෙයිනේ නේ? අර සමහර අය ගාලා තියෙන පපුවෙත් නේ මරුවා සමග වාසය. අම්මා බුදු වේවා දෙක මාරු කරලා ගහලා තිබ්බ කියන්නේ. ඒ නිසා
එහෙම වැඩ වෙනවා. අපේ තාත්තත් ඒ කාලේ බච්චයක් කොටලා ඒ කාලේ හරි ජනප්‍රියව තිබිලා තියෙනවා මේ 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 මූණේ පැත්තකින් ඩොට් එකක් කොටන එක. ඉතින් අපේ තාත්තත් ගිහලා ඉවරලා මේ පච්ච කරන දාන්න කියලා මේ ඩොට් එකක් තියෙනවා කියලා. හොඳට බීලා නේ යන්නේ ඔක රිදෙන නිසා අඩියක් එහෙම දාලා. ඊට පස්සේ හොඳට ඉතින් ඉඳලා කොටනකන් ඉඳලා අවදිලා බලලා ඩොට් එක කොහෙද තිබ්බේ කියලා. ඩොට් එක තියලා තියෙන නලල මැද. ඒ පෞගේ කාලේ නැති වෙනකම්ම ඒක හාම කැපුවාරෝ මේක කළා මේක කරා මේක මකා ගන්න බැරි වුණා. මෙහෙම කොණ්ඩේ රවුමක් මෙහෙම දාලා ඉතින් වහගෙන හිටිය කාලයක් වෙනකම්ම අර තංගච්චි වගේ නේද. ඒ වගේ අර දේවල් ඉතින් දෙනවා. ඉතින් මාරයා කියන එක දැන් ඔන්න බලන්න බණ කියන වෙලාවේදී වෙන තුනේ මේ හරකෙක් ඇවිල්ලා පාත්‍ර ටික පොඩි ගන්නවා. බුදුයන් වහන්සේ අහන කවුද මහණනේ දන්නවද? මාරයා. ඔබ ධම්මග වෙනස් කළා. ඊට පස්සේ එක අවස්ථාවක ධර්මයේ දේශනා කරද්දී විශාල කන්දක් මුදුනේ ඉඳලා විශාල ගල් ගෙඩියක් පෙරලගෙන ආවා. අවධානය සම්පූර්ණයෙන් වෙනස් වෙලා අර විදර්ශනාව කැඩුනා. මාන්නේ දන්නවද කවුද? මාරයා. මාරයා කියලා කියනවා. එතකොට විනෝදින බුදුන් වහන්සේට ඇවිල්ලා කියනවා ඔබට මේ මුළු ලෝකෙම ආධිපත්‍ය රජ වෙන්න පුළුවන් දවස් 7ක්. අයව ඔක දාලා යන දවස් 7ක් ඇතුළත තාත්ත දෙනවා මේක මුළු රාජ්‍යෙම වට දෙනවා. මාරයා මාරයලු කියන්නේ තේනනේ මාරයා. මාරයා ඔය කියන එකෙන් තේරුම් ගන්න මගේ ඍජු උත්තරයක් බලාපොරොත්තු වෙන්නකෝ කියන එකෙන් මාරයා කියන්නේ කවුද කියලා තේරුම් ගන්න ඍජු උත්තරයක් හම්බ වෙන්නේ නැහැ. වක්‍රානුකූලව කියන්නේ ඒක නුවණින් තේරුම් ගන්න ඕනේ. එහෙම තේරුම් ගන්න බැරි නම් තමන්ගේ දුර්වලතාවය. ඊළඟට විනෝදතුනි මමත් භාවනා කරගෙන යද්දි කියන උඹ තාම තරුණයි. තාම මේ තරුණිය නේ ඈ මේ කියලා දැන් ඒ ඊට පස්සේ දැම්ම යන්නේපා දැම්ම ඕනේ ආසවසුවක් 90ක් වුණාම බැරි නිවන් දකින්න හොයන්න ඕක ගැන කියලා කිව්වා. හිතක් ඇවිල්ලා ඇත්තනේ නම් මං තරුණයිනේ නිරෝගී තරුණයි කියලා හිතන්න තිබ්බා. නෑ මම මාරයගෙන් ප්‍රශ්නයක් ඇහුවා. එහෙනම් මාරය හරි ප්‍රශ්නයක් නෑ. හරියටම මරණ දවස කියන්නේ ඒක නම් බෑ කිව්වා. එහෙනම් මම මාරයත් එක්ක කතා කරලා තියෙනවා. තේරුණා නේද? මම හිතා ගන්න. මාරයත් එක්ක මම කතා කරලා තියෙනවා සක්මන් මළුවේ. සක්මන් මළුවේදී බුද්ධ කාලයේත් තියෙන පොත්පත්වල සක්මන් මළුවේදී මාරය ඇවිල්ලා මේ වගේ පණිවිඩ දුන්න කියලා. ඉතින් මටත් මාරයයි විදිහටම කතා කළා. කතා කරා මං ගහුවා හරි. මාරයම කියනවා ඩෙංගු හැදුනොත් දවස් 7යි 8යි නැති වෙන්න පුළුවන්. සර්පෙක් කෑවොත් දවස් 6යි 2යි නැති වෙන්න පුළුවන්. ඇක්සිඩන්ට් එකක් වුණොත් එතරම් වෙන්නත් පුළුවන්. ඈ ඔය තියෙන දැන් වෛරස් දේවලුත් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ කිව්වා ඒකට නම් නියමයක් දෙන්න බෑ කිව්වා. ආ එහෙනම් මාරේ ඔබ පරාදයි. බාසුවක ඉඳපන් කියලා මට කිව්වනේ. දැන් ඔබ කියනවා එහෙම දෙයක් දෙන්න බෑ ස්ථාවරව දෙන්න බෑ කියනවා. ආ එහෙනම් බෑ. එහෙනම් මං අදෝ මේක දකින්න ඕන. තේනවනේ? එහෙමනම් මම මේක අදම තේරුම් ගන්න ඕන. අදම වටහා ගන්න ඕන. මේ පින්නතුනේ දර්ශනයටපත් වෙන්න දවස්සකට දෙහිකට කලින් අතර සිද්ධ වෙච්ච දේවල් මේ. තාම වැදගත් ඔය ඇත්තන්ට. දැන් බලන්න මෙයා දුන්නු මේක. ඊට පස්සේ ටික වෙලාවක් ඉඳලා කියනවා ඔබ පවුලේ ලොකු එකා බලා ගන්න ඕන. එහෙමත් මතයක් තියෙනව නෙමේ. ගෙවල් දොරවල් මව්පියෝ අර මම බලන්න ඕන කියලා නිකන් දෙයක් තියෙනවා. ඈ පවුලේ ලොකු එකා බලන්න ඕන. පවුලේ බාලයකා ඔක්කොම අයිති කර ගන්න ඕන. එහෙම ආමතු සංස්කෘතියක් තියෙන්නේ. එහෙනම් බාලයාම බලාගත්තා වැඩේ ඉවරයි නේද? අයිති එන්නේ එයාට නම්. ඒ වගේ අර ආපුත් තර්ක අපි හදා ගන්න ඕනේ. මේ නැත්තම් මේක හරි වැඩක් වෙන්නේ. අපි ඔය ගුණාට අඳන්න හදන්නේ මාරයා. ඉතින් ඊට පස්සේ මම ගහුවා හරි අද මලු ඔක්කොම ඇවිල්ලා පැනලා මැරෙනවා. නෑ 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 උන් වෙන වෙන ක්‍රම හදා ගන්නවා. එහෙනම් ඒ ක්‍රමෙම හදා ගන්න මලයි කියලා හිතා ගන්න. ඒ ක්‍රමෙම හදා ගන්න මලයි කියලා හිතා ගන්න. අන්න ඒ වගේ පිරිනුතුනේ ඒ මාරයත් එක්ක සංවාද කරන්න ඕන. අහු වුණා නම් එහෙම ඔබ තරුණයි. අහු වුණා. වැඩි ඉවරයි. දැන් මහාන වෙන්නේද්දි මගේ යාළුවෝ කෙසේ කෙනෙක් කිව්වද මම මහාන වෙන්න ඵලයන් කියලා? නෑ කිව්වේ ඔක්කොම එපා කියලා. ඥාතික් කිව්වද? නෑ. ඒගොල්ලන්ගේ අදහස තියෙන්නේ කැටකොල්ලෙක් ඉන්නවා නම් පන්දලට තල්ලු කරන්න ඕන ලස්සන නම් ඕනේ නෑ කියලා. තේරෙනා නේද? නිකන් මේ ලස්සන කොළු පැටියා කියලා මේ සාතනට දෙන්න මොකද කියලා. ඉතින් අර ඒ වගේ තියෙනවා. ඉතින් අපි කැමැත්තෙන් ඇවිල්ලා මහන වෙන්නේ. හතර කේන්දරේ පාළුණා. ගෙදර ලස්සන නැත්තම් අසාදයක් කරන්න බැරි නම් මොකක් කරගන්න බැරි නම් පන්සලට දාලු ගන්නෝනේ. මේකේම නෙමෙයි ඔක්කොම කරන්න පුළුවන් හැකියාව තීද්දි පන්සලට ගියා. ධර්මයේ හොයාගෙන යන්නේ කැවැදගත් වෙන නිසා මේ වැදගත් වෙන්නේ කුසලතා මත එන එක පිණුතුනි. අන්න ඕව දේවල් වලින් මායය කියන්නේ කවුද කියලා තේරුම් ගන්න. ඒ වගේම මේ ධර්මයේ පොතපතේ කියවන දේවල් වලින් ඔය කොහොම සම්පින්නණය කළා නම් කරගන්න. ඊළඟට මායය තවත් ඉතින් බෙදලා බෙදලත් පෙන්වනවනේ නේද? ක්ලේශ මාර කියලා જાතියක් එන්නේ. ඒත් ඒ මායයාගේම එක්තරා කොටාස. ඉතින් ඔන්න ඔය විදිහට තේරුම් අරගන්න ඕන බුද්ධිමත්ව මායයා කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. ඒ නිසා කාටත් මුණ ගැහෙනවා. දැන් මරුවා වසඟයට යනවා. මරණයටපත් වෙනවා කියලා කියනවා නේ? මරුවා වසඟයට ගියා කියලා කියන්නේ මැරුණාම. ඉතින් ඒ නිසා මේකෙන්නුත් අදහස් කරගන්න. මොකද්ද මරණය කියන්නේ කියලා? මාරය කියන්නේ කියලා. ඕන්න ඔහොම තමයි මාරය තේරුම් ගන්න ඕනේ. එහෙම නැතුව වෙන විදියක් නැහැ. එයාට බඩගෙඩියක් දාලා ඔලු ගෙඩියක් දාලා අත් දෙකක් දාලා දිග නියපොතු එහෙම දාලා ඉතින් ඒ විහාර මන්දිරයේ ඉන්න මාරයා එහෙම තමයි. තේරෙනා නේද? නමුත් ආධ්‍යාත්මික වශයෙන් තමන් තේරුම් කරගන්න ඕන තමන්ගේ මාර බලවේගය කියන්නේ මෙන්න මේකයි කියලා. ඉතින් මාරයා රවට්ටනවා හැමතිස්සෙම. හැබැයි බොරු කියන්නේ නැහැ. එයාගෙන් ප්‍රශ්න කරන්න ඕන. මාරයා ඉන්නේ රවට්ටලා. දැන් ඔබටත් ඔබවත් මාරය රවට්ටගෙන තියෙන නිවන් දකින්න එනකොට මොන දුකන්ද ඔබට? ඔයා ලෙඩවලට දුක් වෙන්න ඕනේ නැ, බය වෙන්න ඕනේ නැ. දන්න ලංකාවේ ඉන්න හොඳම ડોක්ටර්ස්ලා අපි අඳුරනවා. මාරයා කියන ඇවිල්ලා. මොකද රැවටෙනවද නැද්ද? එතකොට මාරයගෙන් අහන්න ඕනේ. එහෙනම් ඉතින් ડોක්ටර්ස්ලා මැරෙන්නේ නැතුව ඉන්න පෑය. ලෙඩ නොවී ඉන්න පෑය කියලා අහන්න ඕනේ. එතකොට මාරයට උත්තර නැති වෙනවා. එහෙනම් ඉතින් නවලෝක මුදලාලි මැරෙන්නම විදියක් නැහනේ. හොස්පිටල් එකක් අයිති තියෙනවනේ. අන්න එහෙම සංවාද කරන්න ඕන ඈ. එහෙනම් ජනාධිපතිවරු මැරෙන්නම විදියක් නැහනේ. ඉතින් ඒ නිසා අන්න ඒ වගේ තේරුම් කරගන්න ඕන ඈ. ලයිෆ් ඉන්ෂුරන්ස් එකට අපිව බේරගන්න පුළුවන්ද? එහෙනම් ඉතින් ඉන්ෂුරන්ස් එකේ අයිතිකාරයා මැරෙන්නේ නැහනේ. නේ ඔබ බලා ගන්න අපි ඉන්නවා කියලා කිව්වට ඉන්ෂුරන්ස් එකේ අයිතිකාරය මැරෙනවනේ. ඉතින් ඒ නිසා ඒ දේවල් එකක්වත් වළංගු නෑ කියලා හොඳට අපි තේරුම් කරගන්න ඕන. ආන්න ඒ ආකාරයෙන් බිනතුනේ සත්‍ය අවබෝධ කරගන්න තමන්ගේ මනස පොළඹවා ගන්න ඕන. ඒ කිසිම තැනක මං අවිද්‍යාව කියලා දුන්නේ නෑ. මතු කරලා දුන්නේ විද්‍යාව පමණයි බිනතුනේ. විද්‍යාව පමණයි. ඉතින් සංසාරගත පුරුද්දකට මම මනස මගේ අතහැරලා දැම්මට පස්සේ මාව මෙතෙන්ට අරගෙන ආවා පින්නතුනේ. ඉතින් ඒක ජීවිතේ මෙහෙම ආපු නිසා මෙහෙම කතා කරනවා, මෙහෙම නොවෙන්නත් ඉඩ තිබ්බා. ඉතින් අපිත් එක්ක ආපු යාළුව, අපිත් එක්ක හිටපු පරිසරයයි වෙන වෙන දිහාවල් වල. ඉතින් මම මේ පැත්තට ආවා. ඒක ස්වභාව ධර්මයෙන් සංසාරගත පාරමී බලය වෙන්නේ තේතෙන්ට රැගෙන ගියේ කියලා මම හිතනවා පින්නතුනේ. ඒ නිසා ඒ සංසාර බලය. එහෙස දැන් ඔබත් යම් ප්‍රමාණයක හරි රැඳිලා ඉන්නවා නම් පින්නතුනේ, ඒ යම් ආකාරයක මායාවේ ප්‍රකාශනයකට ඔබ හසු වී සිටිනවද කියලා ඔබ තුළම ඔබ බලන්න. තේරුණා නේද? ඔබ තුළම ඔබ බලන්න, ඔබ පිළිබඳවම රැවටීමකට පත් වෙලා ඉන්නවද කියලා. සංකල්ප. දැන් ඔබට ඔබ නිරෝගී කියලා හැදුනොත් එහෙම, ඒකට කියනවා තරුණයි කියලා ඇති වුණොත් එහෙම ඔබට තියෙනවා ආරෝග්‍ය මදය නිරෝගී. ඊට පස්සේ යෞවනයි කියලා ඔබ රැවටෙනකොට කියනවා යොබ්බන මදය. ඒ මදය ඔක්කොම ඇති කරන්නේ මායя. තේරුණා නේද? ඊට පස්සේ ධනෙ තියෙනකොට ධනමාන්‍ය ඇති කරනවා. ඒත් මායя ඇති කරන්නේ. බලය තියෙනකොට ඒකත් එහෙමයි. මේ බලමාන ඇති කරන්නේ මායя. පුස්සක් නැත්. පුස්සක් නෙමෙයිද ඔක්කොම? පුස්සක්. ඒක හොඳයි මේ මනුස්ස ලෝකේ මනුස්සෙක් මනුස්සයෙකුට පෙන්න ගන්න දෙයක් නෙනේ. ධනමාන්නය, කුලමාන්නය, නිලමාන්නය මේ පල්ලෙහායින සේවකයාට පෙන්න එකක් ඒක. ඇති දෙයක් නෑ. ඒක අධ්‍යාත්මය තුල ස්ථාවර කරගත යුතු දෙයක් නෙමෙයි. ඔව් එක එක අවස්ථාවන් වලදී ලබා දුන්නු නම් ඒවා. එක එක වෙලාවල් වලට මුණ ගැහෙන්න එක එක මාර්යෝ. මාර්යා කැතටමත් නෙමෙයි ඉන්නේ, මාර්යා ලස්සනටත් ඉන්නවා. මාර්යා පරාජිතවම නොවේ ඉන්නේ, මාර්යා ජයග්‍රාහකවත් ඉන්නවා. මාර්යා අසුභවාදී ලෙසම නෙමෙයි ඉන්නේ, සුභවාදී ලෙසත් ඉන්නවා. සුභවාදී ලෙසම නෙමෙයි ඉන්නේ, අසුභවාදී ලෙසත් ඉන්නවා. මාර්යාගේ මිදෙන අය තමයි ආර්ය ශ්‍රාවකයෝ කියලා කියන්නේ. සංඥාවෙන් මිදුන නම්, සංකාරයෙන් මිදුන නම්, තමන්ගේ ජීවිතේ විඳවන ස්වභාවයෙන් තමන් මිදුන නම්, නිදහස් වුණා නම්, චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති தත්ත්වයට පත් වුණා නම්, යථා භූත වශයෙන්ම සුවිසුද්ධං අහෝසි කියන වශයෙන් தත්ත්වයටම තමන් පත් වුණා නම්, අන්න ඒ උතුම් ආර්ය භූමිය. අන්න එයා තමයි මාර්යාගේ නිදහස් වෙච්ච අය. අනිත් ඔක්කොම මාර්යාගේ මේ මේකේ ඉන්නේ. දැනගත්තට වැඩක් නැහැ සත්‍ය. මේ මේ ඉන්ද්‍රිය ධර්මයන්ගෙන්, ඉන්ද්‍රිය ශක්තියින්ගෙන් නිදහස් වෙන්න ඕන. මේක සත්‍යේ පුජ්‍යලයක් මෙහි නැත කියලා තේරුම් ගත්තට වැඩක් නැහැ. හදවතේ මැද්දේ උපාදාන ශක්තිය තියෙනවා නේද? එතකොට ඒක දැනුම විතරයි. ඉතින් සමහරක් කියනවා මේක සතේ පුජ්‍යලයක් නෑ කියලා, මට අවබෝධයි හොඳට තේරෙනවා කියලා. ඒක නිකන් අර ආනන්දහමඳුර රහත් නොවි කියපු කතාව වගේ. දැන් බුදුහාමුදුරන්ගේ සමයේදී උන්වහන්සේ උපස්ථාන කරමින් මූලික අවබෝධයන් ලබාගෙන උන්වහන්සේ කිව්වා මේක හරි ලේසි, මේක ධර්මයේ හරි ලේසි, මිනිස්සුන්ට ඇයි මේක තේරෙන්නේ නැත්තේ කියලා. බුදුරජාණන් වහන්සේ කිව්වා නෑ ආනන්දේ, මේක හරි අමාරුයි, මේක හරි අමාරුයි. නෑ නෑ හරි ලේසි කිව්වා. එතකොට හඬනකොට වැළපෙනකොට පින්නතුනේ පරිණිරවාණ මංචකේදී කිව්වා ආනන්දේ මං එදා කිව්ව නේද කීප විටක් මේක හරි අමාරුයි කියලා. ආව් අල්ලගත්ත දේවල් තියෙනවා මං ඔබ වහන්සේටම බැඳලා තියෙන, වෙන කිසි දෙයකටම නෙමෙයි බුදුරජාණන් වහන්සේටම බැඳලා තියෙන. දැන් මං හෙට ඉඳලා මොනව කරන්නද කියලා මට හිතාගන්න බෑ. ඒ කියන්නේ වෙන කිසිම බැඳීමක් තිබුණ නෑ, බුදුහාමුදුරන්ට විතරයි බැඳීම තිබ්බේ. බුදුහාමුදුරන්ට කිවිසුමක් ගියා නම්, කැස්සක් සද්දයක් ඇහුණා නම් ආනන්දහාමුදුර එතන ඇති. ඒක පාරමී බලයකින් ලැබුණු උපස්ථායකයෙක්. මටත් ඔය ආනන්දහාමුදුරු කියන නම හම්බ වුණේ හරි අපූර්ව විදියට. මම අපේ නායකහාමුදුරන්ට කියලා කිව්වා, මේ නායකහාමුදුරු මට මේ බුද්ධ ශ්‍රාවක කියලා නම දාන්න බැරිද කියලා ඇහුවා. මට ඇත්තට තේරුමක් නැති නිසා මම එහෙම කිව්වේ. නායකහාමුදුරු ඉනාවලක බුද්ධ ශ්‍රාවක කියන්නේ ඉතින් අපි ඔක්කොම බුද්ධ ශ්‍රාවක කියන්නේ. බුද්ධ ශ්‍රාවක කියන්නේ නමක් කියලා ඇහුවා. ඊට පස්සේ දැනගත්තා මොකක් හරි මම ගොඩක් ශ්‍රද්ධාව මුල් කරගෙන මේ කියන කතාන්දරයක් කියලා. ඔය එක එක නම් දාන්න ඕනේ නැහැ, අපි ඔය දෙන නමක් දාගන්නවා, නැත්නම් ඕක හැමදාම නම් වෙනස් කර කර ඉන්න වෙයි කියලා මට ආනන්ද කියලා නම දැම්මම. ඇත්තටම සතුටු වුණා ඒ නමට, හරි සතුටුයි. ආනන්දය කියන්නේ සද්ධර්මයෙන් ලබන්නා වූ විමුක්තියද? ආනන්දයටපත් වෙනවා ධර්මයෙන් ලැබෙන ආනන්දය. ඉතින් පින්නතුනේ මේ කරුණු කාරණා අතර ඔයත් ළඟ තියෙන පිළිගැනීම හා නොපිළිගැනීම. දැන් මාර්යා ගැන මම මොනව හරි කිව්වොත් එහෙම කට්ටියක් ඒක පිළිගන්නේ නැහැ. තව කට්ටියක් පිළිගන්නවා. ඉතින් මට අර පිළිගන්නේ නැති කෙනාට පිළිගන්නන්න මොකද හොම්බට දෙකක් අරලා පිළිගන්නන්නේ. ඉතින් ඒ නිසා මට සමහරලාට මේව පිළිගන්නන්නත් බැහැ. ඉතින් ඒ නිසා මේ පිළිගැනීම හා නොපිළිගැනීම අතර දෝලණය වෙවි ඉන්න එපා. අපේ නිකන් අස්තිපංජරේ ක කියනවා කෑ ගහලා. මොකද අර අල්ලගෙන දුස්තිය නෑ නෑ ඕක නෙමේ මාරයා මේක. ඉතින් අපි කියලා දෙන්න ඕනේ එයාට ඕක නෙමෙයි මේක කියලා ඊළඟට. ඉතින් ඔන්න ඕක ඕහොම වුණාම පිළිතුරේ දිට්ටිගත බව يعني ඊට වඩා හොඳයි ඔය තියාගන්න දෘෂ්ටියක් ඕන එකක් තියාගන්න ඉතින් මේ කියලා ඉවරලා ටිකක් ඉස්සරහට ආපු කෙනෙකුට ධර්ම මාර්ගය කියලා දෙනවා. තමන්ට සංකල්පවල ඉන්න එච්චර ආසාවක් තියෙනවා නම් දෘෂ්ටිවල අතර ඉන්න එච්චර ආසාවක් තියෙනවා නම් හිඳිද්දාවේ නේද? එපා වෙනකන් හිඳීද්දි. දැන් වතුරක වුණත් මිනිස්සේ බැහැලා හිටියාම ඔක පෑද් දෙකක් බැහැලා ඉන්නකොට ගොඩ දෙන්න හිතෙනවනේ. ඉතින් ඒ වගේ තමයි. යංගිසි දෘෂ්ටියක ඉන්න දුන්නොත් ඔහේ ඉඳපු ආවි කියලා අතහැරලා දානවා. එපා වෙන කාලයක් මතක් කරලා කියනවා මං කිව්වනේ දැන් එපා වුණානේ. හා එනම් කියලා. ඒ හැටි. සංකප්ප රාගෝ සංකල්ප වලට අපිට ලොකු කැමැත්තක් තියෙනවා මිනිස්සුන්ට. එතකොට ඔබ කල්පනා කරන්නේ මේ ආනන්ද හාමුදුරු සංකල්පයකද ඉන්නේ. ආනන්ද හාමුදුරන්ගේ සංකල්පය කියන්න බලන්න. මට සංකල්පයක් නැහැ. ආනන්ද හාමුදුරන්ගේ දැක්ම මට කිසිම දැක්මක් නැහැ. වහන්සේගේ මතය මට කිසිම මතයක් නැහැ. බලන්න ඔය ඇත්තන්ටත් එසේද කියලා. ඔය ඇත්තන්ටත් එසේ නම් ඔය ඇත්තොත් මා වෙන්නේක්මයි. ඒ ක්‍රමේ හොඳ නැද්ද? කිසිම මතයක් නැති එක හොඳ නැද්ද? හොඳයි. සංකල්ප කිසිවක් නැති එක හොඳ නැද්ද? හොඳයි. කිසිම දර්ශනයක් නැහැ. එක එක දර්ශන ඉදිරිපත් කරගෙන ඔය ලෝකේ සටන් කරන්නේ කිසිම දර්ශනයක් නැහැ. ඇත කියන සංකල්පෙද නැත කියන සංකල්පෙද? බුදුහාමුදුරු ලංකාවේ ඉපදුනාද? බුදුහාමුදුරු ඉන්දියාවේ ඉපදුනාද? බුදුහාමුදුරු ඕස්ට්‍රේලියාවේ ඉපදුනාද? මට අදාළම නැති දේවල්. බුදුහාමුදුරුවම දේශනා කරා මම රාජවංශේ නෙමෙයි කියලා. ඉතින් ඊට එහා ආයි වචනයක් තියෙනවද? උන්වහන්සේම රටක් ජාතියක් වර්ගයක් අල්ලගත්තේ නැහැ. ඒවත් මාර උවදුරු පින්නතුණින්. ධර්මය මතු කරගන්න ඕන කොතන ඉපදුනත් කමක් නැහැ. ඒක ඉතිහාසඥයන්ට ඒක අදාළ දෙයක් නම් ඒක ඉතිහාසඥයෝ බේරගනීවි. නමුත් සද්ධර්මයේ තුලදී අපි ඒක ගැටලුවක් කරගන්න උවමනාවක් නැහැ. ඉතිහාසඥයෝ ඉතින් සෙල්ලපිය කියවලා ගියේ මොනව හරි කියයි එච්චරයි. දේශනාවක් කියන්නේ පින්නතුනේ මේ මාර්ග උපදේශයනේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියා දෙන්නේ දේශනාවකේ. මේ මගේ හැම දේශනාවක් ඇතුළෙම තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට මාර්ගය කියන්නේ පින්නතුනේ GPS දැම්මම මැප් එකක් එන්නේ. මැප් එක දිනවා. දැන් මැප් එක දිහා බලාගෙන හිටියාම ඇද්ද ගමන යනවද කියන වගේ අහන එකක් වැඩ තියෙන්නේ. මැප් එක බලලා ගමන යන්න. එරලා නේද? මැප් එක බලලා ලිපිනේ බලලා ගමන යන්න. ඒ නිසා දේශනාම අහගෙනම නිකම්ම හිටියොත් එහෙම අන්ධ භූතය වගේ හරියට අර මැප් එක දිහා බලන් ඉන්නවා වගේ වැඩ. ඒ නිසා අර කුඹුරක් කරන්නේ කොහොමද කියලා හැමදාම ඉගෙන ගන්නවා. කුඹුරට බැහැලා කුඹුරු කරන්නේ නැතුව ඒ වගේ. ඈ දියුණු වෙන්නේ කොහොමද කියලා හැමදාම ඉගෙන ගන්නවා මුකුත් කරන්නේ නැතුව. ඒක නිසා මේක මැප් එකක්. දේශනේ කියන්නේ මාර්ග උපදේශයක්. ඒ දේශනේ තුල පින්නතුනේ තමන්ගේ හිත හදා ගන්න තියෙන්නේ. මේ මගේ භාවනාව තියෙන්නේ මේ දේශනේ සමගම. දේශනේදී ඒ කියන විදියට එවලෙම මේ මනස නිරුල් කරගන්න ඕනේ. තේරුණා නේද? දේශනාව අහනවා කියලා කියන්නේ ඒ මොහොතේම දෙන උපදේශයට තමන් අනුගත වෙන්න ඕන, වෙනස් වෙන්න ඕන. තමන්ගේ මේ වැරද්ද තියනවද කියලා ධම්මානුපස්සනා කරන්න ඕන, මෙහෙම ගලපන්න ඕන. දහමත් එක්ක ගැලපෙන්න ඕන හැම මොහොතකම. ගැලපිලා ඒක දුර්වලතා තියෙනවා නම් ඒවා විදර්ශනා කරලා එවලෙම සුද්ධ පවිත්‍ර කරගන්න ඕන. බුදුහාමුදුරුවෝ තව උපමාවක් දුන්නා. ධර්මය කියන්නේ කැඩපතක් වගේ කිව්වා. කැඩපතින් බලබලා තමන්ගේ මුහුණේ තියෙන කුණුදැලි ඉවත් කරගෙන ලස්සන කරගන්නවා. එතකොට ධර්මය කියන එක දිහා බලබලා හිතත් එක්ක ගලප ගලප හැදෙනවා, හදා ගන්නවා. තේරෙන්නේ තේවල් තේරුම් ගන්නවා, පැහැදිලි කරගන්නවා, වඩාත් පැහැදිලි කරගන්නවා. ආන්න එහෙමයි දේශනාවක් අහනවා කියන එකේ අර්ථයේ තේරුම. ප්‍රමාණවත්ද? හරි, එහෙමනම් අපි දැන් දේශනාව මෙතකින් අවසන් කරනවා. සම්බුද්ධ පූජාව පැවැත්වීමට හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සාදු. දෙදහස් විසි තුන වසරේ අටවැනි මාස 30 වෙනිදා නිකිණි පුර පසළොස්වක පොහෝ දවස අද දවසේහි ධර්මදේශනා හා දාන කටයුතු, ඒ වගේම ගිලම්පස කටයුතු ආදී දායකත්වයේ දක්වමින් කටයුතු කරන ලබන්නේ පින්වත් ගුණතිලක පවුලේ පින්නතුන් විසින්. අරමුණු බවට පත්වන්නේ අගෝස්තු මාසේ 29 වෙනි දින තම උපන්දිනය සැමරු චාලට් අල්විස් මෑණියන්ට, දැනට රෝගාතුරව සිටින එතුමියට ආයුරාරෝග්‍ය සැපවර්ධනය සැලසේවා, නිරෝගී සම්පත වේවා. පැමිණ තිබෙනවන යම් අපලෝව දුර දුරු වේවා. කර්ම බල වේග තියෙනවනම් ඒව දුරු වේවා. එතුමියට සිත සාන්තිය සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාව. ඒ වගේම සෙත් ප්‍රාර්ථනා කරන අගෝස්තු මාසේ පළවෙනි දින උපන්දිනය සැමරු ක්‍රිෂාන්තා ගුණතිලක පින්වත් මහ එම සොහිරියටත් නිදුක් නිරෝගී සුවපත් භාවයත්, සද්ධර්ම අවබෝධයත්, ආයුරාරෝග්‍ය සැපවර්ධනයත් සැලසේවා කියන උතුම් අදහස. මීට වසර 7කට පෙර අප අතරින් සමුගත් ආදරණීය පියාණන් වන එච්.එම්. ගුණතිලක තම ආදරණීය පියාණන්ටත්, වංශ පරම්පරාගත සීළු ඥාතීන්ටත්, සීළු දෙනාගේම සාංසාරික සුවපත් භාවයේ පිණිස මේ ධර්ම දේශනා කුසලයේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ආනන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු ධර්ම ශ්‍රවණය කරන සෑම සීළු දෙනාටම සිත ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මෙම පවුලේ සෑම සීළු දෙනාටමත් මේ සද්ධර්මයේ ආශිර්වාදයෙන් සියලු යහපත වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සුවපත් වේවා.